అడ్వకేట్ గుణశేఖర్
గారు, నియోజకవర్గ సభాపతిత్వమని మేము స్తుతివంత నవ్వుతమాట. అది మీ 2018 ఆయవ్యయ వెనువెన్ మాహట వేళావ దీమ ගැන කාලය දීම ගැන ගරු සභාපතිතුමනි, අපි අයවැයක් හැටියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හැටියට නොසිටි කාලේ අපි බලාගෙන ඉන්නේ ඒ කාලේ අපේ දෙමව්පියොත් රූපවාහිනියක් නැතුව රේඩියෝ එක හදාගෙන පුරා දවසක් මේක අහන්න. ඇයි මේ අයවැය තමයි අයවැය රටක ප්‍රජයෙන් පාර්ලිමේන්තුවෙන් ගෙන අයවැය තමයි ඉදිරි කාල සීමාව තුළට ඉතාම වැදගත් වෙන්නේ ජීවත් වෙන්න. ඒ නිසා ඒ තුලත් ඉතින් අපේ දෙමව්පියොත් කොවිතනක් කරපු පොඩි ව්‍යාපාරයක් කරපු අය හැටියට තමන්ට ලැබෙන වාසි ගැන බලාගෙන මේකේ මොනවද වෙන්නේ, පාඩු මොනවද වෙන්නේ කියලා බලනවා අයවැය ප්‍රකාශ කරද්දී. පැය ගණන් රොනිදමෙල් ඇමතිතුමා වගේ අය ඔය අයවැය කතාව කරනවා. ඉතින් තේරෙනෙවත් තියෙනවා, නොතේරෙනෙවත් තියෙනවා. දැන් මම ඒ අතරතුර කාල සීමාව ගන්නේ නැහැ, මට තියෙන කෙටි කාලේ හින්දා. හැම අයවැයකින්ම බලාපොරොත්තු වෙන්නේ රජයේ සේවකයෝ පඩි වැඩි වෙයි කියලා. සාමාන්‍ය ජනතාව බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ සාමාන්‍ය ආහාර මිල අඩු වෙයි කියලා. එහෙම නොවුනහම අයවැයෙන් පහුවදා ඉඳලා බයින්න ගන්නවා. අනිත් පැත්තට ගත්තහම ඒ අතරතුර ඉන්න හැම කෙනෙකුටම තමන්ට මොකද්ද අයවැයෙන් උනේ කියලා බලන් ඉඳලා සමහරු කියන දේවල් ඇත්ත කියලා හිතාගෙන ඒවට බනිනවා, සමහර ඒවට සතුටු වෙනවා. මේ 2018 අයවැය මංගල සම්මුඛ ඇමතුමා ඉදිරිපත් කිරීමෙන් අපට පෙනෙන්නේ, මමත් දැන් පාර්ලිමේන්තු අවුරුදු 12ක් විතර ඉඳලා තිබෙනවා, පහුගිය අපේ රවිකරණවනා ගැමතුමාගේ කාල සීමාව තුළ ඔහුට ගන්න සිද්ධ වුණේ අයවැයකට වඩා මේ රටේ ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා කරගෙන යන වැඩ සටහනක් හැටියට. ඒකට හේතුව අපිට ආණ්ඩුව ලැබුණේ නැහැ, අපිට ආණ්ඩුවක් දුන්නා. අවුරුදු දෙකක් තියෙද්දි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට එතුමාට කරගෙන යන්න බැරි නිසා ඔහු හොඳට මේක දැකලා මේක අපිට දුන්නා. මේක තමයි ඇත්ත කතාව. ඉතින් ඒ දුන්නේ මේ රටේ විවිධ ප්‍රශ්න තිබුණා. මානව හිමිකම් ප්‍රශ්න වගේම මේ රටේ ආර්ථික ප්‍රශ්නකුත් තිබුණා. ඒ ආර්ථික ප්‍රශ්නේ නිසා තමයි අපිට මේ ආණ්ඩුව හරි හැටියට ගැට ගහගෙන යන්න බැරුව ගියේ. මානව හිමිකම් ප්‍රශ්නවලට මේ රටේ අතිගරු ජනාධිපතිතුමා යගමතිතුමා ඉතාම දුරදක්නා නුවණින් කටයුතු කරලා මේක ජාතික ආණ්ඩුවක් පිහිටවලා ඒ තුළ තමයි ලෝකයේ හිත දිනාගෙන දැන් කටයුතු කරගෙන යන්නේ. නමුත් ආර්ථික ප්‍රශ්නේ අපිට ඒ තරම් ලෙහෙසි වුණේ නැත්තේ අපේ රට මොනතරම් ණයකරයකට පත් වුණාද කියන එක සමහරු අකමැති මේක පුන පුනා කියනවට, නමුත් නොකියාම බැරි මේක සත්‍යයක් නිසා එහෙම තත්ත්වයකට පත් වෙලා තිබුණා. අපි ජීවත් වෙන හැම දවසකටම අපි හම්බ කරන හැම දෙයකටම වඩා දෙගුණයක් තෙගුණයක් අපි ණයකාරයෝ හැටියට පත් කරලා තිබුණු රටක් තමයි අපිට ලැබුණේ, ආණ්ඩුවක්. ඉතින් ඒ ආණ්ඩුව අපිට ක්‍රමවත් ඉදිරියට ගෙනියන්නට ඕන. මොකද අපි 2015 ජනවාරියට රජය ගද්දි 2015 අගෝස්තු 17 අපේ මන්ත්‍රීකම් ගද්දි අපි වේදිකාවේ සහ රටට කිව්වේ මේ රටේ හැම ශ්‍රේෂ්ඨකම අයට අපි මේ රට නැවත වතාවක් ඉතාම දියුණු ලෝකෙ පිළිගන්න රටක් හැටියට පත් කරනවා කියලා. එහෙම නිකම්ම කරන්නට බැහැ ගරු සභාපතිතුමනි. ඒක කරගන්නට නම් මේ රටේ හැම ශ්‍රේෂ්ඨයම්ම ඉතාම යහපත් තත්ත්වෙන් තියෙන්න ඕනේ. ඒ යහපත් තත්ත්වෙන් පවත්වාගෙන යන්නට ගරු සභාපතිතුමනි වැඩියෙන්ම බලපාන්නේ ආර්ථිකය. ආර්ථිකයට වැඩියෙන්ම බලපනා ලෝකයේ අපිත් එක්ක තියෙන සම්බන්ධකම්. මේ දෙක ඉදිරියට අරන් යන ගමන් මගක දැන් අපි අවුරුදු දෙකක් ගත කරලා අපි ලෝකෙත් එක්ක සම්බන්ධකම් හදාගෙන මේ 2018 අයවැය තමයි මංගල සර්වර ඇමතිතුමාට වාසනාවට ලැබුණේ ඉදිරිපත් කරන්න මේ රට දියුණු කරන්න යන අයවැයකට මුල පුරන්න. ඇත්තටම රවිකරණනායක ඇමතිතුමාට ලැබුණේ එහෙම දියුණු කරන්න නෙවෙයි, මොනවා හරි කරලා ඒ වකවානුව ගත කරන අයවැයක් මගේ දැනුම හැටියට, මම අර්ථශාස්ත්‍රඥයෙක් නෙවෙයි, මම දැක්ක හැටියට. දැන් මංගල සම්මුඛ ඇමතිතුමත් ඒ නිලධාරිත් ඒ වගේම අපේ අදහස් ගන්න අයගෙත් අරගෙන දැක්තරා ක්‍රමවත් මට්ටමකට මේක ගෙනත් තිබෙනවා. හැබැයි එදා 2015 ජනවාරියට ආණ්ඩුව ගද්දිම මේ කවුරුත් දන්නවා අයවැයක් ගැනවත් මොකක් ගැනවත් හිතුවේ නැති. අපි මූලික පොරොන්දු ටික ඉෂ්ට කළා. රුපියල් 10,000කින් පඩි වැඩි කළා. අත්‍යවශ්‍ය ආහාරවල මිල අඩු කළා. ඒ වගේ වැඩ අපි බොහෝ දේවල් ඉන්ධන මිල අඩු කළා. ඒ වගේ බොහෝ දේවල් කළා. තවත් ඉතින් වෙනත් දේවලුත් සිද්ධ කළා ඔය මේ මිනිසුන්ගේ නිදහස වෙනුවෙන්. ආර්ථිකය ගැන කතා කරන නිසා ඒ වගේ දේවල් කරලා තමයි අපි ගත්තේ. හැබැයි ඒක ගත්තේ අපිට පුළුවන්කමකට නෙමෙයි. අපිට පුළුවන් ආර්ථික ශක්තියක් තිබිලා නෙමෙයි කියන එක අපි දන්නවා. දැන් අපිට පුළුවන් හෝ බැරි හෝ මේ රටට දැනෙන ආර්ථික ගමනක් යන්න පුළුවන් මේ ආණ්ඩුවේ මැද වර්ෂයේ මේක. දැන් තමයි මේක ගෙනත් තියෙන්නේ. ඒ නිසා මේ මේ කරපු මේ අමදා අයවැයෙන් මම දැක්කේ නැහැ මේ විපක්ෂයේ මන්ත්‍රීවරු සහ කවුරුවක් කතා කරද්දි අර විවිධ දේවල් කටටෙනවා කිව්ව මිසක් හරවත් දෙයක් උත්තරයක් හරවත් උරුදුතාවයක් දුන්නා. අපිත් දන්නවා අපි පොඩි කාලේ ඉඳගෙනගෙන තියෙන්නේ බදු අය කරනවායි කියන්නේ මලෙන් රොන් ගන්නවා වගේ කියන කතාව. බඹරා මලෙන් රොන් ගන්නවා වගේ. නොදැනෙන්න කරන්න ඕන. මේ වතාවේ කෙරෙලා තියෙන්නේ ඒක. මම දැක්ක දේ. ඒ නිසා අයවැයක් කරන්නේ ඊළඟ 2000 ඊළඟ වර්ෂය සඳහා මේ රටේ අයවැය පවත්වාගෙන යන එක. ආදායමයි වියදමයි පවත්වාගෙන යන එක. ඒ සඳහා තමයි මේ වතාවේ මංගල සමරුව ලැබුතුම මේ අයවැය හදලා තියෙන්නේ. එතෙන්දී මේ රටේ අර එක වතාවක් අපේ රවි කරුණාන ගැමතුමාට අර වැඩ් බද්ද වෙනුවෙන් විශාල උද්ඝෝෂණයක් ආවා. නමුත් ඒ වෙලාවේ කොහෙන් හෝ සල්ලි හොයන්න දෙයක් ඕන වෙලා තිබුණා. මේ වතාවේ ඒවා සියල්ලම සමනය කරගෙන අර මං කියපු අපි හිතන අර අර මලෙන් රොන් ගන්න ක්‍රමයට කොහෙන් හරි බදු ටිකකුත් එන විදිහට දවසකට රුපියල් 2,750 ඔය වගේ ගණන් මං දැක්කා කියලා තියෙනවා. එහෙම හදලා අන්තිමට මේක මෙතෙන්ට ගෙනත් තියෙනවා. දැන් මේකේ තියෙන වැදගත්ම දේ මේකයි ගරු සභාපතිතුමනි, අපේ රටේ මූලිකම ආදායම තියෙන්නේ ප්‍රධානම ආදායම තියෙන්නේ කාන්තාවන් ওই මැද පෙරදිග රටවල් වලට ගිහින් රැකියා කරන එක. හැබැයි ඒක ඒ තරම්ම වැදගත් මට්ටමක් අපේට නැහැ. අපි බොහොම තුන්වෙනි ලෝකේ රටක් හැටියට අපිව නොපිළිගන්නා තත්ත්වයක් තියෙනවා. අපි මැද පෙරදිග රටකට ගියොත් අපි කුවේට් හරි ඩුබායි හරි රටකට අපි VIP ඉස්ලා හැටියට එහෙම නැත්නම් ප්‍රභූවරු හැටියට ගියාට වැඩක් නැහැ. අපේ රටේ දාස් ගානක් මිනිස්සු ඒ ගෙවල් වල සේවය කරනවා නම් අතවැසියෝ හැටියට කටයුතු කරනවා නම් ඒ නිසා ඒ මට්ටම අපේ රටේ මිනිසුන්ට එතරම් දරන්න බෑ. ඒක අපිට වැදගත්කමක් නැහැ. මේ අයවැයෙන් ප්‍රධාන වශයෙන් මම දකින වැදගත් දෙයක් තමයි අපේ රටේ ඉගෙන ගන්න දරුවන්ට අවුරුදු 13ක් ඉගෙන ගන්න සාමාන්‍ය පෙළ අසමත් වුණත් ඉගෙන ගන්න ක්‍රමය ගරු අගමැතිතුමා එදා පොරොන්දු වෙච්ච ක්‍රමය හදලා දීලා එතනින් එහාට මොවුන්ගේ තාක්ෂණ දැනුම වැඩි කරන්න. ඒ තාක්ෂණ දැනුම තුල ලංකාව ඇතුලේ රැකියා නොවේයි ලෝකෙට රැකියා උත්පාද ලෝකෙම්ම රැකියා උත්පාදනය වෙන ලෝකයේ රැකියා ලබා ගන්න ක්‍රමයක් අපේ පරපුරට හදලා දීලා තියෙනවා. එතනින් එහාට ගත්තහම අධ්‍යාපනය වෙනුවෙන්ම මේක කතා කළත් ඇති විද්‍යාපීඨ ශිෂ්‍යුන්ට ඉගෙන ගන්න ළමයින්ට රුපියල් 3500 රුපියල් 5000 දක්වා දීමනාව වැඩි කරලා තිබෙනවා. එදා ලලිත් ඇතුළත් මුදලි ඇමතිතුමා JR ජයතුන් ඇමතිතුමාගේ ආණ්ඩුවේ කරපු වැදගත්ම දේ තමයි මහපොළ ශිෂ්‍යත්වය. මහපොළ ශිෂ්‍යත්වය දෙන ඒ ආදායම් ප්‍රමාණය තව වැඩි කරලා තියෙනවා. ඉතින් මේවා දිහා දැක්කහම ගමේ කෙනෙකුට කියනවා ඇති අපිට මුකුත් ලැබුණේ නැහැ කියලා. නමුත් ඒ ගමේ දෙමව්පියෝ දන්නේ නැහැ තමන්ගේ දරුවගේ අධ්‍යාපනය වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ කියලා. මේ වෙද්දිත් අපේ 77 බාරගත්ත රජයේ කාල සීමා තුල ගත්ත ඒ දුන්න සහන පාසල් දවා දරුවන්ට දිවා ආහාරය දීම නිල ඇඳුම් දීම ඔතකට එහෙම ගත්තොත් විශාල සහන ගොඩක් දරුවන්ට අධ්‍යාපනය වෙනුවෙන් දීලා තියෙනවා. දැන් මේ වෙද්දි එයින් එහාට දුරදිග දැන් ගිය අවුරුද්දේ අපි ටැප් උපකරණ දෙනවයි කියලා අකිල විරාජ් අමිතුමාගේ අමාත්‍යාංශ මගෙන් පොරොන්දු වුණා. ඒ වගේම රක්ෂණයක් පොරොන්දු වුණා. දැන් මාස දෙකකට කලින් ප්‍රථම රක්ෂණ වාරික ටික අල්ලියගහ මන්දිරේට කැඳවලා ගරු ජනාධිපතිතුමයි අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගරු මුදල් මේ අධ්‍යාපන අමාත්‍යතුමා දුන්නා. දැන් මේ රටේ ඉන්න හැම දරුවෙක්ම රක්ෂණයක් තියෙනවා. මොතකට ඒක ලෝක අපේ රට ඉතාම වැදගත්ම තැනකට අපේ පාසල් සිසු දරු දරියන්ව පත් කරලා තියෙනවා. එතනින් එහාට ගත්තහම අපේ පාසල් වලට දෙන්න තියෙන උපකරණ ටික ඒ වගේම ගුරුවරු පුහුණු කිරීමේ වැඩසටහන් ගුරුවරුන්ගේ පුහුණු වැඩසටහන් සඳහා මුදල් වෙන් කිරීම අර මේට කලින් කිව්වා අපේ මම බලාගෙන අපි විපක්ෂයේ හිතවත් මන්ත්‍රීවරු මේවා නිකන් බොරු කතන්දර බවට පත් කරන්න එපා කියලා ඇත්තටම මේවා කරන්න පුළුවන් තත්ත්වයට පත් වෙලා තියෙනවා. අර පහුගිය වතාවල සිදු නූණු දේවල් තියෙනවා අපි දකිනවා. අපි හදාගත්ත ඉස්කෝල තියෙනවා තම මුදල් ගෙවා ගන්න බැරි ළඟම පාසල හොඳම පාසල වගේ දේවල් වලට මුදල් නමුත් එහෙම පදනමක් හදාගත්තා. පාසල් ටික තෝරගත්තා. පාසල් වලට වර්ගීකරණයක් කරගත්තා. දැන් තියෙන අපිට ඒවා ඒ පහුගිය 2017 පටන් ගත්ත වැඩසටහන් 2018 වෙද්දි අපි කරගෙන යන්නේ. අපිට පැය 24 කරන්න පුළුවන් ශක්තියක් තිබුණ නෑ ගරු සභාපතිතුමනි. අපි ගත්තේ සූරපුරයක් නෙවෙයි. ලොකු රත්තරණින් කිරියෙන් පැනියෙන් දෝවාපුවක් ගත්ත ලොකු වැදගත් රටක් නෙමෙයි අපිට ලැබුණේ. ලෝකෙම එපා වෙච්ච රටක් අපිට ලැබුණේ. ලංකාව කියපුවහම කිසි කෙනෙක් නොපිළිගන්න රටක් අපිට ලැබුණේ. කිසිම ආධාරයක් නොලැබෙන රටක් අපිට ලැබුණේ. දැන් අද අපේ මේ ආණ්ඩුව ගරු ජනාධිපතිතුමයි අගමැතිතුමයි එක වෙනස් කළා මෙතන ගෙනත් තියෙනවා. ඒ නිසා ගරු මූලාසන අරුඩ මේ ගරු සභා මේ සභාපතිතුමනි අද මේ රට හරිතැනට ගෙනත් දැන් තමයි අපිට ආණ්ඩුව හරියට පටන් ගන්න වෙලා තියෙන්නේ. දැන් මේ රටේ විවිධ ශාස්ත්‍රවල මේ පොතේ අපි හිතුවේ නැහැ මෙහෙම හැම ශාස්ත්‍රයක් පිළිබඳව ගරු ඇමතිතුමාට මේ කෙටි කාලය තුල ඇමතිකම අරන් බලන්න පුළුවන් වෙයි කියලා. මෙතනින් අතපොත නොගෑවිච්ච ශාස්ත්‍රයක් නැති තරම් මම එකක් කියන්නම් මෙතන වැඩි සිද්ධ කතා නොකරපු හමුදාවේ ආබාධිතයින්ට අද ඔවුන්ට රැකියාවක් දෙනවා නම් රජයෙන් රුපියල් 10,000ක් වෙනම ගෙවන්න ලෑස්ති ඒ රැකියාව දෙන අයට. ඔතකට ඒ එතනින් එහාට ගියාම ගරු සභාපතිතුමනි විශ්‍රාම වැටු යන විශ්‍රාම යන අයට 2016 ඉඳලා විශ්‍රාම යන අයට අග්‍රාහාර දිගටම දීගෙන යන ක්‍රමයක් තියෙනවා අපේ රටේ රජයේ ඉඳන් විශ්‍රාම යන හැම කෙනෙකුට. එහෙම ගත්තාම හැම ශේෂ්ත්‍රයක් මම මේ එකක් දෙකක් පිළිබඳව මම විතරක් කියන්නේ. මේක ඇත්තට මේ 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 අයවැය කතා මේ පොත හැම කෙනෙක්ම අරන් ගිහින් බලන තරම් දෙයක් මේක මේ මේ වැදගත් දේවල් මේ පොතේ තියෙනවා. එයින් එහාට ගත්තාම අපේ රටේ දැන් කෘෂිකර්ම පැත්ත ගත්තොත් පහුගිය දැන් අද වෙද්දි පොල් ගෙඩිය 100යි 400යි කියන එක තමයි සටන් පාඨය වෙලා තියෙන්නේ. ඕක එක්සත් ජාතික පක්ෂය අපිත් පොල් බෑ වරම් වේදිකාවට ගියා. ඒවා ඉතා වේදිකාවේ බොළඳ දේශපාලන කතන්දර. මම හැමදාම කියනවා මේවා එතරම් හොඳ දේවල් නෙමෙයි කියන එක මම කවදටත්. ගරු සභාපතිතුමනි අපේ රටේ විශාල නියඟයක් තිබුණා අවුරුද්දක් දෙකක්. මේ අපි ජීවත් වෙන්නේ අපේ දෙමාපියෝ දුන්න පොල් අක්කර පහකින් හයකින් මේ මේ mantri padiyen නෙමෙයි. මේවා අපිට මගට වියදම් වෙන දේවල්. ඒ අපිට පවා පොල් ටික කඩා ගත්තාම පොල් ටික කඩා ගන්න කුලියවත් දෙන්න මුදල් මදි වුණා. මේ නියගේ නිසා පොල් ගස් පාළු වෙලා දැන් නැවත වතාවක් මේ රට හැදුනා වගේ රටේ මානව හිමිකම් හැදුනා වගේ රටේ ආර්ථිකය හැදුනා වගේ රටේ ස්වභාව ධර්මයක් දැන් වෙනස් කරගෙන අපිට යහපත් තැනකට ගේනවා. ඒ නිසා අපේ ඒ මිනිසුන් කියන්න තියෙන ඒ සටන් පාට අපි අඩු කරනවා. සහල් 100ට නැග්ගෙත් ඇයි වෙහි ගම් වතුර ආවා පැත්තකට නියඟේ ආවා ඒ දෙකෙන් මේ රටේ සහල් වීගෝ විතන පාළු වුණා. ඒ නිසා සහල් 100ට නැග්ගා. ඔතකට දැන් නැවත වතාවක් දැන් මේ රටේ පුරන් වෙච්ච කුඹුරු ඔක්කොම වගා කරන්න මේ අයවැයට කලින් ඉඳලම ගරු ජනාධිපතිතුමාගේ නියෝගයක් දීලා දැන් මුළු මහත් රටේම ඒ කුඹුරු අස්වද්දන ක්‍රමයක් තියෙනවා. අපිට කාලගුණික අනාවැකි කියන ඒ කරුණු අනුව අපිට මේ ඒ වගා සංග්‍රාමය අපිට ඉදිරියට කරගෙන යන්න පුළුවන්. ඒ නිසා මම කියන්නේ අපි 2015 එදා ආණ්ඩුව ගත්තා 2016-17 අපි අයවැයක් ගෙනාවා. ඒ අයවැයවල් දෙකට වඩා වැදගත් අයවැයක් හැටියට මේ ඉදිරි 2018 යන්න පුළුවන් ක්‍රමයක් ගරු මුදල් ඇමතුමා මේක හදලා තියෙනවා. ඉතින් අවසාන වශයෙන් මම කියන්නේ ඔබතුමා මාදී බලන්නේ මට නවත්තන්න කියන්න බැරිව වෙන්නේ නැති මේ නමුත් මම දන්නවා කලා වේලාවට වැඩ ඉවර කරන්න ඕන. මෙතන තව වැදගත් දෙයක් තියෙනවා ගරු රංජන රාමනායක ඇමතුමා මෙතන ඉන්නවා. කලාකරුවන් සඳහා රක්ෂණයක් ලබා දීලා තියෙනවා. මේවා කවුද ඉල්ලුවේ? මේවා ඉල්ලුවේ නැහැ. මේ රටේ කලාකරුවන් සඳහා ටවර් හෝල් රංජන රාමනායක මැතිතුමත් මතක් කළාලු ඉල්ලුවලු අපිත් කියලා තියෙනවා. මම පෙරේදා මතක් කළා ගරු සභාපතිතුමනේ මූලාසනේ ඉඳලම අපේ අර විහාර මහදේවි උද්‍යාන පාරේ ඉන්න චිත්‍ර අඳින්නන් සඳහා පළාත් පාලන සහ පළාත් සභා මැතිතුමාට ඒ චිත්‍ර අලෙවි කරන මොනවා හරි කුටි ටිකක් හදලා සංචාරක ව්‍යාපාරයට තවත් රුකුල් වෙන විදිහෙන් ඒ කලාවට ගැළපෙන විදිහේ ඒ හරිය මොනවා හරි තනා දෙන්න කියලා වැස්සටත් බේරෙන්න අවුවටත් බේරෙන්න එහෙම කලාකරුවන් සඳහා ටවර් හෝල් පදනමේ ලියාපදිංචි වෙච්ච ඒ කලාකරුවන්ට ඒ රක්ෂණ දීමටත් මේකේ අපේ අයවැය සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි ඔබතුමාට ස්තුතිවන්තනවා වැඩි කාලයක් දෙන්නට ඇති. කොහොම වුණත් කෙටි කාලයක් තුල මේක කියන්නට බෑ. මේක අධ්‍යයනය කරන්න දෙයක් අපි මේක අධ්‍යයනය කරලා මේ තුල තියෙන වැරදි තියෙනවා නම් අපිට නැවත සාකච්ඡා කරලා සුළු දේවල් අපිට සංශෝධනය කරන්න පුළුවන් බවත් අපි දන්නවා. කොහොම ගත්තත් මේ රටේ ජනතාව එක් එක්කෙනාගේ උසිගැන්වීම් වලට යට වෙන්න එපා. මේ රටේ ඉන්න දෙකෝටියක් ජනතාව සියල්ලම අත්වල් බැඳගෙන මේ රට සංවර්ධනය කරන්න ඕන යුගයක්. එහෙම නුනොත් මේ කාලේ ඇතුළත මේක කරන්න බැරි නුනොත් මම හැමදාම කියන්නේ ආයේ මේක වෙන්නේ නැහැ. දේශපාලන අවස්ථාවාදීන් මේ රට මංකොල්ලකරුවන් හොරුන්ගෙන් මේ රටේ මේ පාර්ලිමේන්තුව පුරවන්න නැතුව ඉදිරි කාල සීමාව තුළ වැදගත් දේශපාලන ගමනක් යන්න මේ අයවැය තුළ ඇති කරලා තියෙන මේ වැදගත් යෝජනා සියල්ලම සාර්ථක කරගෙන මේ රට හොඳ තැනකට ගේන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා.
බොහොම සුදී ඔන්රබල් ශ්‍රීජානි විජේවික්‍රම.
ගරු සභාපතිතුමනි මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අද දිනේ අයවැය විවාදය පවත්වන අවස්ථාවේදී අපි උත්තරයක් ලබා දෙන්න ඕනේ මට කලින් කතා කරපු මන්ත්‍රීතුමා ප්‍රකාශ කරා අපි ආණ්ඩුව කරගෙන යන්න බැරුව බාර දුන්නයි කියන කාරණේ. ඇත්තටම ආණ්ඩුව කරගෙන යන්න බැරුව බාර දීමක් නෙවෙයි ගරු සභාපතිතුමනි. අපිට ආණ්ඩුව කරගෙන යන්න පුළුවන් හින්දා තමයි තවත් ඉදිරියට දේශපාලනය කරන්නට රටපාලනය කරන්නට ජනාධිපතිවරණය පැවැත්වේ. ඒ අවස්ථාවේ නෑ මගේ වෙලාව ගන්න එපා, ඔබතුමා පස්සේ උත්තර දෙන්න. ඒ නිසා විශේෂයෙන්ම ඡන්දය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවානුව අවුරුදු දෙකකට කලින් පවත්වන්න හැකියාවක් තියෙනවා. එහෙම තියෙනවනම් ඒක පවත්වන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ආණ්ඩුව ගෙනියන්න බැරුව නෙවෙයි, ඒ වෙලාව වෙනකොට ජාත්‍යන්තර වශයෙන් මේ රටට බලපෑම් රාශියක් තිබුණා. විදුලි පුටුවට ගෙනියනවා තමයි. දැන් මොකද ගෙනියන්නේ නැත්තේ? දැන් ඉල්ලන ඔක්කොම දීපු නිසා, ඉල්ලන ඔක්කොම කරන නිසා, කියන ඔක්කොම අහන නිසා මේ ජාත්‍යන්තරයේ සියලුම බලපෑම් වලට මේ ආණ්ඩුව යටත් වෙලා තියෙන නිසා තමයි අද මේ කරදරයක් නැහැ කියලා කියන්නේ. මම නම් දන්නේ නැහැ. අරහෙන් පණිනෝ මෙහෙන් පණිනෝ ඔක්කොම මේ රටේ තියෙන දේපල ටික මංකොල්ල කන්න මේ ජාත්‍යන්තරයේ සූදානම් වෙලා ඉන්නවා. ඒ විතරක් නෙමෙයි, ජනතාවගේ අයිතිවාසිකම් ටික නැති කරන්නට මේ ජාත්‍යන්තරයේ සංවිධානය වෙලා බලපෑම් කරනවා මේ රටේ. ඒ නිසා තමුන්නාන්සේලා දිනහගත්ත දෙයක් නැහැ, නැති කරගත්ත දෙයක් විතරයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මම ඊට හා කතා කරන්න යන්නේ නැහැ. මොකද මේ අයවැය ගැනත් කතා කරන්න ඕනේ. විශේෂයෙන් අධ්‍යාපනය ගැන ලස්සන සුරංගනා කතා ගොඩක් තියෙනවා. හැබැයි මේ අයවැය සාරාංශය ඔක්කොම කියවලා බලනකොට මේ අයවැය කතාව වෙන් කරලා තියෙන මුදල් මේ සියල්ල සලකලා බලනකොට මේ අයවැය විශේෂයෙන්ම තියෙන්නේ අධ්‍යාපනය පුද්ගලීකරණය කරා පුද්ගලික ආයතනවලට ලබා දෙන්න මග පාදන අයවැයක් තමයි විශේෂයෙන්ම මේ අද හදලා තියෙන අයවැය ඉදිරිපත් කළ තියෙන්නේ. ඒක තමයි කියන්නේ මේ අධ්‍යාපනය මේ ලිහිල් කරන්න, මේ විවෘත කරන්න හැම අවස්ථාවන්ම. එහිදී විශේෂයෙන්ම අධ්‍යාපන ආඥා පනත, මේ නිදහස් අධ්‍යාපන පනත මේක වෙනස් කරන්නට කටයුතු කරන්නේ තමුන්නාන්සේලා නිකම්ම නෙවෙයි. අපි දන්නවා මොන තැනට යන්නද කියන එක. ඉතින් රේගු ආඥා පනත, මේ ගෙවල් කුලි ආඥා පනත, මේ අනපනත් වෙනස් කරන ගමන් මේ අය කියනවා මේ කුඹුරු පනත, කෘෂිකාර්මික ඉඩම් පනත, විශේෂයෙන්ම මේ වී ගොවි තැනත් එක්ක බැඳිච්ච මේ රටේ කෘෂි ආර්ථිකය මේක ඕන විදියට විශේෂයෙන්ම මේ රටේ මිනිස්සු බත් කාලා ඉන්නේ යම් යම් සීමාවන් යටතේ ඉඩම් නීතිය කුඹුරු සම්බන්ධයෙන් ගොවි ජන සේවා ආඥා පනත මේවා සකස් කළ තියෙන නිසා තමයි මේ රටේ මිනිස්සු අද ලුණු මිරිසු එක්ක හරි බත් ටිකක් කාලා ඉන්නේ. හැබැයි ඒකත් නැති වෙනවා මේ නීති ටිකත් වෙනස් කළා මේව ඕන දෙයක් කරගන්න ඉඩ දුන්නා. ඒ වගේම ඉඩම් සම්බන්ධයෙන් අපි දැක්කා විශේෂයෙන්ම තට්ටු ගෙවල් තට්ටු හතරෙන් උඩ ගෙවල් විතරයි මෙච්චර කල් ගන්න පුළුවන්කම තිබුණේ. දැන් ඕනම දෙයක් ගන්න ඉඩකඩ හදලා තියෙනවා. ආයෝජකින්ට ඉඩම් ගන්න පුළුවන්කම හරිගස්සලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, වරාය විකුණුවා දැන් ගුවන් තොටුපළත් විකුණන්න හදනවා. ඊළඟට තෙල් ටැංකි ටිකත් විකුණන්න හදනවා. මේ ඔක්කොම විකුණලා මේ රටේ ගෙනියන ආර්ථික දියුණුව මොකද්ද? මේ රටේ අනාගත පරපුර වෙනුවෙන් තමුන්නාන්සේලා ඉතිරි කරන්නේ මොනවද කියන කාරණේ මං අහන්න කැමතියි. ඒ වගේම විශේෂයෙන් මහා පුරාජේරුවට වාහන අඩු කරා කිව්වා. වාහන සම්බන්ධයෙන් අද අපේ රටේ මිනිස්සුන්ට ලොකු හීනයක් තියෙනවා. වාහන හැම පවුලකම හැම කෙනෙකුටම ලොකු හීනයක් තියෙනවා. හැබැයි මේ වාහනවලින් ලෑන්ඩ් ක්‍රුසරේ අපි පැත්තකින් දීම එක 129කින් වැඩි වෙනවා. ඒක ඉතින් සාමාන්‍ය මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි, සල්ලිකාර මිනිස්සු ගන්න වාහනයක්. ඒකත් 129කින් වැඩි වෙනවයි කියන්නේ මං හිතන්නේ ව්‍යාපාරික සල්ලි තියෙන මිනිහෙකුට උනත් උසුල ගන්න පුළුවන් වියදමක් නෙවෙයි. ඒ වගේම Toyota Elion වාහනේ දක්වා 109ක්, ඊට පස්සේ එක්වා කියන වාහනේ ලක්ෂ 7යි ගාණක් 7 ලක්ෂ ලක්ෂ 7මාරක් මේ වගේ මුදලකින් වැඩි වෙනවා. තමුන්නාන්සලා මේ කාර් වලින් මිල අඩු කරා කියන එකෙන් ඇත්තටම හොඳ කාර් තියෙන ජපානේනේ අපි කවුරුත් දන්නා. හොඳ වාහන ඉන්නේ ජපානේ. හැබැයි ජපාන් වාහනයක් නම් ගන්න බෑ. අද මේ වෙනකොට ජපාන් වෙළඳපොළේ මහා තරංගයක් ඇතිලා තියෙනවා. ඒ නිසා මේ අඩු වෙච්ච මුදලෙන් ජපාන් වාහනයක් ගන්න හම්බෙන්නේ නැහැ. ඊළඟට ඉලෙක්ට්‍රික් කාර් එකේ ඒ අඩු කරන කාර් එක මේ ලංකාවට එන්නේ නැහැ. එතකොට මේක පුස්සක් තමයි. හැබැයි ලක්ෂයක් හමාරක් ලක්ෂයක් විතර ඉන්දියන් වාහනේ මරුති කාර් එකෙන් අඩු වෙනවා. මේ මොකද්ද මේ කරන්න යන්නේ? හොඳ තාක්ෂණයේ තියෙන වාහන නේද ලංකාවට ගේන්න ඕන? ඒ ආරක්ෂාව තියෙන වාහන නේද ලංකාවට ගේන්න ඕන? මේ දේශපාලන පෙරලියට උදව් කරපු ඉන්දියාවට කරන්න යන උදව් මේවා තමයි. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි මේ මේ රටේ ජනතාවගේ අයිතිය ජනතාවගේ දේපොළ අත්කර ගැනීමේ අයිතිය මේවා එක එක හිතවත්කම් වලට පාවා දෙන එක සුදුසු වන්නේ නැහැ. ඒ වගේම මේ බද්දක් අය කරන්න කාබන් බද්ද. ඉතින් මේකත් අර මේ යතුරු පැදිය කියන්නේ මේ රටේ ඉන්න දුප්පත්ම මිනිස්සයා පාවිච්චි කරන්නේ. මොකද අපේ රටේ තාම මොනවා කිව්වත් ඈත පිට ගම්මානයක ඉඳන් යතුරු පැදියක් තිබ්බේ නැත්තම් මහපාරට එන්න බෑ ඕන වෙලාවට. ගමනක් යන්න හම්බෙන්නේ නැහැ. හැබැයි ඒ යතුරු පැදියටත් කාබන් බද්දක් ගහලා තියෙනවා. ඉතින් මේක ලක්ෂ ගාණක් යතුරු පැදි තියෙන රටේ විශාල ආදායමක් එකතු කරගන්න අවස්ථාව. කාර් එකට බස් රථයට බස් රථ පොදු ප්‍රවාහන සේවා දියුණු කරන්න ඕනේ නම් බස් රථවලට තවත් බරක් වැඩි කිරීම ඒක පොදු ප්‍රවාහන සේවය දියුණු කරන්න නෙවෙයි ඒවා සියල්ල ඒ නැති කරන්න දරණ උත්සාහයන් විදියටයි අපි දකින්නේ. මේ විදියට කාබන් බදු අය කිරීම නෙවෙයි එහෙමනම් මේ රට හරිත විප්ලවයට ගෙනියන්න වෙන යෝජනාවලියක් වෙන වැඩපිළිවෙලකුයි හදන්නට ඕනේ. ඒ වගේම තිරසාර සංවර්ධනයත් එක්ක බැඳිච්ච කතා ගොඩක් කතා කරා. අද විශේෂයෙන් කාන්තාවන් සම්බන්ධයෙන් තිරසාර සංවර්ධන ඉලක්කවල තියෙන කාන්තාවන් බලගන්න නැහැටි කාන්තාවන් දේශපාලනට ගන්න හැටි මේවත් තියෙනවනේ. අද ඉතින් පළාත් පාලන ඡන්දෙවත් අපි මේ ආණ්ඩුව පුරාජයට දොඩනවා 125කින් වැඩි කරා කියලා තාමත් ඉතින් පළාත් පාලන ඡන්දේ තියෙන දවසක් නැහැ. ඉතින් ඒ වගේම මේ අයවැය කාන්තාවන් සම්බන්ධයෙන් ඇත්තටම හරි කණගාටුයි කියවනකොට කාන්තාවන්ට ඇති දෙයක් නැහැ. කාන්තාවන්ට මොනවද දීලා තියෙන්නේ? කාන්තාවන් බල ගන්නන්න මොනවද කරන්නේ? කිසිම වැඩපිළිවෙලක් නැහැ. 152ක් විතර කාන්තාව මේ රටේ ජීවත් වෙනව ඡන්දදායක හැටියට. ඉතින් කාන්තා ජනගහණය තමයි මේ රටේ වැඩිම ජනගහණයක් ඉන්නේ. එතකොට අපි මොකද්ද මේ රටේ කාන්තාවන් වෙනුවෙන් මීට වඩා වැඩි වැඩපිළිවෙලක් හදන්නට ඕනේ. ඉතින් මේවා කණගාටුදායක කාරණා. ඉතින් විශේෂයෙන් බඩු මිල ඔව් තමුන්නාන්සේලාගේ බඩු මිල මේ භාණ්ඩ පහක අඩු කරලා අද පුරාජේරුවට කතා කරනවා. හැබැයි ඊට වඩා දෙගුණයකින් වැඩි කරලා පොඩ්ඩක් අඩු කරලා තියෙන්නේ. ඒ නිසා මේක බඩු අඩු කිරීමක් විදියට මේ රටේ මිනිස්සු දකින්නේ නැහැ. මේක මේ රටේ මිනිස්සු රවට්ටන්නට කරපු වංචාවක් විදියටයි මේ රටේ මිනිස්සු දකින්නේ. අද බඩු මිල ගැන කතා කරනකොට කාන්තාවට කුස්සියට ගිහිල්ලා හූල්ලන්න තමයි වෙලා තියෙන්නේ. පොල් ගෙඩියක් රුපියල් 100යි.
දෙහි කිලෝ එක 10යි.
හාල් කිලෝ එක රුපියල් 100යි.
දෙහි කිලෝ එක 10යි.
දෙහි කිලෝ එක මිරිස් කිලෝ එක රුපියල් 1000යි. රතුළු වුණොත් රුපියල් 400යි. ඉතින් ඒ නිසා තුල පහ ටිකත් එහෙම හැමදේම ගණන් ගිහිලා. අර මුල් අය වැයෙන් කොත්තමල්ලි කහයි අඩු කරා දැන් ඒකත් නැහැ. ඉතින් ඒ නිසා මේ කාන්තාවට හූල්ලන්නට වෙච්ච අයවැයක් විදිහට තමයි මම මේ අයවැය දකින්නේ. ඒ වගේම කාලයක් තිස්සේ ඒ වගේම තව කාරණයක් තමයි මට තියෙන කෙටි වේලාව නිසා බදු පැනවීම. බදු පනවද්දී විශේෂයෙන්ම ලියාපදිංචි කරන්න අපි විවාහයක් ඔප්පුවක් ඒ වගේ හැම ලේඛනයකටම විශේෂයෙන්ම බදු වැඩි කිරීමක් කරලා තියෙනවා. ඇත්තටම මේ පහුගිය කාලේ අපි දැක්ක අත්දැකීමක් තමයි විවාහ වෙන්න තියෙන විවාහ සහතිකයට ගෙවන්න තියෙන මුද්දර ගාස්තු ප්‍රමාණය වැඩි වෙච්ච නිසා මිනිස්සු විවාහ නොවී හිටියා. ඉතින් මේකෙදී විශේෂයෙන්ම ඉඩම් සම්බන්ධ ගනුදෙනුවලදී මිනිස්සෙක් ඉඩමක් ගන්න බොහොම අපේ රටේ මේ ඉඩමක් ගනිද්දි විශාල පිරිවැයක් දරන්නට වෙනවා. ඒක විදේශිකයින්ට ඉඩම් ඇවිල්ලා ගන්නව නම් යම් යම් සීමා තිබ්බට කමන්නේ. විදේශිකයින්ට සහන දීලා ලංකාවේ ගනුදෙනු කරන අයට බදු පනවලා තියෙන ආර්ථිකයකට තමයි අද මේ රට ගෙනියලා තියෙන්නේ. ඒ නිසා උප්පැන්න සහතිකයේ ඉඳන් පාස්පෝර්ට් එක දක්වා 15%ක බද්දක් පැනවීම, ඇත්තටම මේක ඉවත් කළ යුතුයි කියන යෝජනාවයි මම කරන්නේ. මේ යෝජනාව ඉවත් කරන්න කරුණා කළා. නැත්නම් අපේ රටේ සාමාන්‍ය ජනතාව, දුප්පත් මිනිස්සු, මේක දුප්පත් මිනිස්සුන්ගේ දුප්පත්කමට තවත් කරදරයක් බවට පත් වෙනවා. දුප්පත් මිනිහෙකුට ඉඩමක් ගන්න ගියත් මේ ප්‍රශ්නේ බලපානවා, විවාහ වෙන්න ගියත් බලපානවා, රැකියාවක් මේ රටේ රස්සාවක් නැත්නම් පිටරට යන්න ගියත් මේක බලපානවා. ඉතින් ඒ නිසා මේක ඉවත් කළ යුතුයි කියන කාරණේ මම විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම
කරු මන්ත්‍රතුමියනි, කාලා අවසන්යි.
අවසන් කරන්නම් ගරු සභාපතිතුමනි. ඉතින් ඒ වගේම ආර්ථික වර්ධන වේගය, ඇත්තටම මේ රටේ ආර්ථික වර්ධන වේගය ඉතාමත් පහත් මට්ටමක තියෙන්නේ. ඒ ගැන කතා කාරණා ගොඩක් කියන්න තියෙනවා. ඉතින් විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය ගත්තත් ඇත්තටම ගිය අවස්ථාවේ අපි දැක්කා විශ්වවිද්‍යාල ශිෂ්‍යයොත් එක්ක කතා කරද්දී අද කියන විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට දෙන සහනාධාරය වැඩි කරා කියලා. ගිය අවුරුද්දේ ඒ ශිෂ්‍යයින්ගේ ශිෂ්‍යාධාරයවත් දුන්නේ නැහැ විධිමත් විදියට. ඒකවත් හරියට දුන්නේ නැහැ. ඉතින් එහෙම ඒ නිසා කරුණාකරලා ශිෂ්‍යයන්ට මාස් පතා ශිෂ්‍යාධාරය දෙන්න. මේ හැම ශිෂ්‍යයෙකුටම, නැත්තම් මේ දරුවෝ දුප්පත් පවුල්වල දරුවෝ තමයි, සල්ලිකාර පවුල්වල දරුවෝ නෙවෙයි, වැඩිපුර විශ්වවිද්‍යාලේ ඉන්නේ දුප්පත් පවුල්වල දරුවෝ, ඒ දෙන මහපොළ ශිෂ්‍යාධාරය හෝ බර්සරි හෝ ඒ හැම දෙයක්ම වෙලාවට ලබා දෙන්න කටයුතු කරන්නේ කියන ඉල්ලීමත් මම විශේෂයෙන් සඳහන් කරමි. ඒ වගේම ගිය අවුරුද්දේ අයවැයෙන් හැම අමාත්‍යාංශයක්ම සල්ලි වියදම් කළා තියෙන්නේ 150-160ක් ආසන්න. එක එක අමාත්‍යාංශ ගැන තොරතුරු මංගාව තියෙනවා. ඒ නිසා මේ අයවැයේදී එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද මිනිස්සුන්ට වැඩ සිද්ධ වෙලා නැහැ, කතාවක් විතරයි අයවැයේ තියෙන්නේ. ඒ නිසා මේක කතාවක් විතරක් වෙන්නේ නැතුව මේ අයවැයේ නම් ඇති දෙයක්වත් නැහැ. හැබැයි තියෙන යෝජනා හරි කතාවක් නොවි යම් කිසි යථාර්ථයක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින්, ඒ වගේම විශේෂයෙන් මේක ජනතා විරෝධී අයවැයක් වැඩියම තියෙන බදු තමයි. ඒ නිසා මේ අයවැය ඒ ජනතා විරෝධීත්වයෙන් නිදහස් කරන්නට අවශ්‍ය කටයුතු සිදු වේවාත් කියලත් අපි ප්‍රාර්ථනා කරමු.
බොහොම ස්තුතියි ඔනරබල් ආනන්ද කුමාරතුමනි.
ගරු සභාපතිතුමනි, අපේ ගරු මංගල සමිරි ඇමතිතුමා, එතුමාගේ අයවැය කතාව ඉදිරිපත් කරන මොහොතේ පළවෙනි වාක්‍යය මම කියවන්න කැමතියි. එතුමා කියනවා, ගරු කතානායකතුමනි, ශ්‍රී ලංකාව සුඛීය 70 ජාතික නිදහස් සමරන 2018 අප සැමට ඉතා සුවිශේෂී වසරක් කියලා. ඒක කියනකොට මට මතක් වෙනවා අවුරුදු 70ක් අපි නිදහස ලබාගෙන මේ කාලය ගත කළ තියෙන්නේ. අපි ලබාගත් නිදහස ගරු සභාපතිතුමනි, ඉන්දියාව වගේ ලේ හොලවලා ජීවිත නැති කරගෙන ලබාගත් නිදහසක් නෙවෙයි. ඊට වඩා බොහොම පහසුවෙන්, බොහොම සාමකාමී ලෙස අපේ රටේ විවිධ ජාතීන් නියෝජනය කරන නායකයෝ ටික එක්කතු වෙලා ලබාගත් නිදහසක්. ඒ නිදහස ලබා ගන්න ඉස්සෙල්ලා මීට වඩා කාර්යභාරයක් සහ කැපවීම කරපු පිරිසක් ඉන්නවා. ඒ තමයි ඒ එන අවුරුද්ද වෙනකොට 2018 වෙනකොට ගරු සභාපතිතුමනි, වෙල්ලස්සේ කැරල් වෙල්ලස්සේ නිදහස් සටන බොහොම ක්‍රූර විදිහට පාගල දාපු 200 වර්ෂය. වෙල්ලස්සේ ජනතාව ඉතාමත්ම අසීරු කාලයක අද ජීවත් වෙන්නෙත් ඒ නිදහස් සටනේ ප්‍රතිඵලයක් හැටියට කියලා මම විශ්වාස කරන්නේ. මොකද අපේ මුතුන් මිත්තන්ගේ ජීවිත හරක බාන, ඇලදොල, වැව් සියල්ලම විනාශ කරලා, ඊට අමතරව ඒ ප්‍රදේශයෙන් නැවත වගාවක් ඇතිවෙන්න මනුෂ්‍ය ජීවිත ඇති කරන්න පුළුවන් තත්ත්වයට සම්පූර්ණයෙන්ම අළු බවට පත් කරලා, ඒ නිදහස් සටනේ පණ දුන්න සියලුම නායකයෝ ඝාතනය කරලා, ඒ සිද්ධියෙන් පස්සේ අවුරුදු 200ක් කියන කාරණේ එන අවුරුද්දේ අපි සමරනවා. ඒ නිසා මම හිතනවා මේ රටේ ජනතාව ඒක අමතක කරන්න සුදුසු නැහැ. ඒක හැමදාම මතක තියාගන්න ඕනේ. මොකද අපි 2200කට ඉස්සෙල්ලා අපේ රටේ විශේෂයෙන් වෙල්ලස්සේ ජනතාව, ඌවේ ජනතාව කරපු පරිත්‍යාගය මේ රටේ ජනතාව විශේෂයෙන් මතක තියාගන්න අවශ්‍යයි. ඒ වගේම එතුමාගේ අයවැය කතාවේ කාරණා කීපයක් අපි මතක තියාගන්න ඕන. මොකද අපි මේ රජයේ බාර ගන්නකොට අපි ණයබරින් මිරිකිච්ච අති විශාල ණය කන්දරාවක් කරේ තියාගෙන ආපු රටක්. ඒක එසේ මෙසේ කාර්යභාරයක් නෙවෙයි. මොකද මට මතකයි ගරු සභාපතිතුමනි, 2001 අවුරුද්දේත් අපි රජයේ බාර ගන්න වෙලාවේ අපි අගමැතිතුමා මේ රට නැවැරදි මාර්ගයකට යන මොහොතේ තමයි ඒ ආණ්ඩුව කඩා වැටලා 2003 වෙනකොට ආපහු නැවත වතාවක් අපි විපක්ෂයට ගියේ. මේ කාරණේදී විශේෂයෙන්ම අපි කතා කරන්න ඕන අයවැය හිඟය ගැන. මට මතකයි අපේ විජිත හේරත් මැතිතුමා කිව්වා උදේ තුමා කතා කරනකොට අපිට මේ අයවැය හිඟය පියවන්න කෝටි 189,000කට ප්‍රමාණ ප්‍රමාණයක් මුදල් අපි ණය ගන්න ඕනේ කියලා. ඒ නිසා ඒකෙදී කරුණු කීපයක් මම මතක් කරන්න කැමතියි ගරු සභාපතිතුමනි. විශේෂයෙන්ම අයවැය හිඟය 2015 අවුරුද්දේ දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස ගත්තොත් 7.4%. අපි දැන් බලාපොරොත්තු වෙනවා මේ රජයෙන් ඒ අයවැය හිඟය 2017 වෙනකොට 5.2 දක්වා අඩු කරන්න. 2020 අපි ඉලක්කය වෙන්නේ, අපි මුදල් ඇමතුමාගේ ඉලක්කය වෙන්නේ ඒක 3.5 දක්වා ඒ දළ දේශීය නිෂ්පාදනය ප්‍රතිශතයක් හැටියට ඒ ඉලක්කයට අපි යන්නේ. එතකොට ගරු මුදල් ඇමතුමා මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා පැහැදිලි වැඩපිළිවෙළක් දැන් සකස් කරලා තියෙනවා. ඒකට අවශ්‍ය වැඩපිළිවෙළතුමා පැහැදිලිව මේ රටට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, මම කියන්න ඕනේ අපේ රටේ නොයෙකුත් අවස්ථාවල රටේ ජනතාවගේ මුදල් විවිධ ව්‍යාපෘති සඳහා වෙන් කරා. දැන් මුගක් වෙලාවට විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමන්ලා තුමියන්ලා කතා කරනකොට කියන දෙයක් තමයි අපි වරාය හැදුවා, අපි ගුවන්තොටුපළ හැදුවා. හැබැයි අපිට කොයිතරම් ඒ කරපු ආයෝජන වලින් දැනට නැවත රටට ආදායමක් එනවද කියන කාරණේ මතක් කරන්න ඕන. එහෙම එනවනම් අපි මේ තරම් ණය වෙන්නේ නැහැ. අඩුම ගානේ ඒ ගත්ත ණය ගෙවන්නවත් අපිට මුදලක් රටට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ තත්ත්වය තුළ අති විශාල ණය කන්දරාවකට කරගහනවා කියලා කිව්වේ ඒකයි. නමුත් අපි දැන් බලාගෙන යනවා මේ කාරණේදී මේ වැඩපිළිවෙළ වෙනස් කරලා විශේෂයෙන්ම නැවත වතාවක් රට හරි මාර්ගයට ගෙනියන්න. එතකොට ගරු සභාපතිතුමනි, රාජ්‍ය ණය ඉදිරි වර්ෂ කීපයේදී අඩු කිරීමට එතුමා බලාපොරොත්තු වෙනවා. එතුමා බලාපොරොත්තු වෙනවා 2016 වසරේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට ගත්තොත් රාජ්‍ය ණය තිබුණ 79.3%, 2017 වෙනකොට ඒක 78.5% දක්වා අඩු වෙනවා, 2018 වර්ෂේ එන අවුරුද්දේදී ඒක 77.5% දක්වා අඩු වෙනවා. අපේ ඉලක්කය වෙලා තියෙන්නේ, එතුමාගේ ඉලක්කය වෙලා තියෙන්නේ, මේ රජයේ ඉලක්කය වෙලා තියෙන්නේ 2020 වෙනකොට 73% අඩු කරන්න. ඒ නිසා මේ කාරණා තුළ තමයි අපි අමාරු කාර්යයක් කරගෙන යන්නේ. රජයක් හැටියට අධිකරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අපි අගමැතිතුමාගේ මගපිරීම යටතේ මේ ගෙනියන රජය අතිවිශාල කාර්යභාරයක රතගහලා තියෙනවා කියලා කියන්නේ ඒකයි. මොකද මේක ලේසි පහසු වැඩක් නෙමෙයි. දැන් අපි බලමු සමහර රාජ්‍ය ආයතන පෞගේ කාර්යය මේව කාබාසිනිය කරා. ශ්‍රී ලංකන් සමාගම විතරක් ගත්තොත් ඒකේ ණය බර අපි රජයේ බාර ගන්නකොට 2015 ණය බර ශ්‍රී ලංකන් එයාලයන්සේ මිලියන 16,433යි. 2016 වෙනකොට අපි මේක අඩු කරනවා මිලියන 5,968. දැන් මම ජීවත් වෙන මොනරාගල දිස්ත්‍රික්කයේ සෙවණගල සහ පැල්ලත්ත කියන සීන් සමාගම් දෙක තියෙනවා. රාජ්‍ය ශ්‍රී ලංකා සීන් සමාගම කියන පුද්ගල සමාගම මේක භාණ්ඩාගාරය යටතේ පාලනය වෙන්නේ. 2015 අපේ අලාභය රාජ්‍ය ආයතන ඇකඩමියට මේවයි අලාභය මිලියන 981යි. අද වෙනකොට 2016 වෙනකොට මිලියන 1,103ක ලාභයක් ලබාගෙන තියෙනවා. ඒ නිසා මේ කළමනාකරණ නැතිකම විශේෂයෙන්ම තමන්ගේ හිතවත් අය මේ තැන් ආයතනවලට දාලා කාබාසිනිය කරනකම් බලා හිටියා. ඒවට අවශ්‍ය වැඩපිළිවෙළ හැදුවේ නැහැ. ඒ නිසා රට එන්න අගාධයට ගියා. මේක සමස්යක් වශයෙන් මේ රාජ්‍ය ආයතන ටික සියල්ලම අරගෙන බැලුවොත් එහෙම 2016 අලාභ වෙච්ච, ඒ කියන්නේ 2015 අපි රටේ බාර ගන්නකොට අලාභ වෙච්ච ආයතන වලින් අලාභ වෙච්ච ප්‍රමාණයට වඩා 2015 වෙනකොට රුපියල් මිලියන 64,986කින් ලාභයක් ලබාගෙන තිනවා ශ්‍රීම රාජ ආයතන මිලියන 140,349ක ලාභයක් අරගෙන තිනවා මේ වෙනකොට 2017-16 වර්ෂයට. මේක දැන් බලාපොරොත්තු වෙන්නේ මේක තවත් එහාට ගෙනියන්නේ. ඒ නිසා මේ ආණ්ඩුව රජයක් හැටියට විශේෂයෙන්ම නොයෙකුත් චෝදනා තිබුණත් නොයෙකුත් ප්‍රශ්න තිබුණත් අපි රටක් හැටියට රට ගැන කල්පනා කළ අති විශාල කාර්යභාරයක් මේ රටේ කරලා තියෙනවා කියන කාරණේ මම මෙතනදී මතක් කරන්න ඕනේ. ඒ නිසා ගරු සභාපතිතුමනි, මේකේ අවශ්‍යතාවය තමයි නිෂ්පාදනය ඉහළ දාන්න ඕන. අපි ආයෝජන ලංකාවට ගේන්න ඕනේ. ඒ වගේම රටේ නිෂ්පාදනය වැඩි කියලා රැකියා ඇති කරන මාර්ග හදනවා විතරක් නෙමෙයි, මේ රටේ නිෂ්පාදන අපනයනය කරලා ආදායම් ලබන මට්ටමට අපි එන්න ඕනේ. ඒකද විශේෂයෙන් මම මතක් කරන්න ඕනේ. GSP Plus කියන මේ පහසුකම නැති වෙච්ච කාලේ මට මතකයි මේ පාර්ලිමේන්තුවේ හිටපු ඇමතිවරයෙක් හරි GSP Plus නැතුමා බොහොම උජාරයෙන් කිව්වා අපිට GSP Plus නැති වුණයි කමන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ අපිට මේවද කරගෙන යන්න පුළුවන් කියලා. නමුත් අද සම්පූර්ණයෙන්ම ඇඟලුම් කර්මාන්තයේ කඩා වැටෙන එක නිසා ඒ විතරක් නෙමෙයි අර මත්ස්‍ය තහනම ඉවත් කරපු නිසා මේ රට අති විශාල ආදායමක් දැන් ලැබෙන්න පටන් ගෙන තියෙනවා. ඒ නිසා මේ සියල්ලම අපේ රජයේ ගෙනියන ක්‍රියාපිළිවෙතේ ප්‍රතිඵල. අපිට ඔය කියන හැම චෝදනාවකටම මේ අපිට උත්තර දෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් වැඩේ තියෙන්නේ මේක අපි රටක් හැටියට කල්පනා කරන්න ඕනේ. රටක් හැටියට අපි ඉස්සරහට ගෙනියන්න ඕනේ. ඒ වගේම මේ ළඟදී දැන් දවස් 6කට 7කට ඉස්සෙල්ලා අපි හම්බන්තොට වරාය අර මම කලින් කිව්ව වගේ වරාය සහ ගුවන්තොටුපළ කියන ආයතන ඒ ආයෝජන දෙකම අති විශාල පාඩුවක් ලබන ආයෝජන. නමුත් මේවා නැවත යථාපත්වයට පත් කරන්න අපේ ගරු අගමැතිතුමා දැන් ශ්‍රීන සමාගම් දෙකකට ආරාධනා කරලා ඒ සාකච්ඡාවේ සමාගම් 9ක් විතර හිටියා මේ රටේ නිෂ්පාදනය කරන්න අවශ්‍ය ආයෝජන ගේන්න. තෙල් පිරි පහදුවක් ඒ වගේම LNG ෆැසිලිටි එක එතකොට වරාය නිවත ප්‍රකෘතිත්වයට පත් කිරීම ඒ වගේම එතනින් එහාට මොනරාග දිස්ත්‍රික්කයේ දක්වා මේ ආයෝජනය ගෙනියන්න. ඒ වගේම ඊට අමතරව දැන් මේ වෙනකොට පටන් ගෙන තියෙනවා කර්මාන්ත කලාප ගණනාවක් රටේ. ඒ නිසා මේ තුර තමයි රටේ ආදායම වැඩි වෙන්න සහ විශේෂයෙන්ම රැකියා ඇති වෙන වැඩ පිළිලා හැදෙන්නේ. මොකද මම දන්නවා පහුගිය කාලේ 40,000 50,000 උපාධිධාරීන්ට රැකියා දෙනවයි කියලා ඒ දුන්න රැකියාවනේ රටට ප්‍රයෝජනක් තියෙනවද? අපි කල්පනා කරලා බලන්න ඕන ප්‍රාදේශිකම් කාර්යාලයට ගියාම ඒක 40 50ක් ඉන්න අඩු ගානේ පුටුවක්වත් නැහැ වාඩි වෙන්නේ. මේ අය මේ විශ්වවිද්‍යාලයකට ගිහිලා රටේ ජනතාවගේ මුදල් වලින් ඉගෙනගෙන ඒ ගුණගත් කාරණේටවත් අපි වටිනාකමක් දීලා තියෙනවද කියලා කාරණේ අපි කල්පනා කරන්න අවශ්‍යයි. ඒ නිසා මේ රටේ රාජ්‍ය සේවයට අතිහිමිත මිනිසුන් බඳවා ගැනීමෙන් අසීමිත ලෙස සේවකයෝ බඳවා ගැනීමෙන් කවදාකවත් මේ රැකියා ප්‍රශ්න විසඳන්න පුළුවන් කමක් නැහැ. අනිවාර්යයෙන්ම රැකියා ඇතිවන මාර්ග හදන්න ඕන. අපිට රාජ්‍ය ආයතන වලින් රැකියා ඇතිවන මාර්ග හැදෙන්නේ නැහැ. මොකද ඒවට දේශපාලන බලපෑම නිසා CTB කරගත්තත් ශ්‍රී ලංකන් ඇලයන්ස් ගත්තත් අපි දන්නවා කොයිතරම් ඒවා අසාර්ථකද කියලා. ඒ නිසා අද පෞද්ගලික අංශයේ මේවට මැදිහත් වෙන්න ඕන. අපේ රට 1977 ගරු සභාපතිතුමනි ජියා ජවද් ජනාධිපතිතුමනි ඇවිල්ලා මේ රටේ විවෘත ආර්ථික ඇති කරා කියලා ඒ කාලේ බොහොම චෝදනා කරා. නමුත් ඒකෙන් අවුරුදු 30 ගානක් ගිහිල්ලත් අපි තාම එකකින් ඉවත් වෙලා නැහැ. විවිධ ආණ්ඩු ඇවිල්ලා කියනවා අපිට මේ මහනුෂික මෙහෙණුරක් දෙනවා විවිධ කතන්දර කියනවා. නමුත් තාමත් අපි යන්නේ මේ ට්‍රැක් එකේ. ඒ රෙහෙල් පිළිම තමයි යන්නේ. එහෙම නැතුව ඒකෙන් බැහැර වෙන්න බෑ. මොකද අපිට වඩා සමාජවාදී කතා කරපු දෙවන්ත රටවල් චීනය වගේ රටක් ගත්තොත් ඒ රටේ අති විශාල ප්‍රායෝගික ආයතන දැන් තියෙනවා. ඒ කාලේ ඇමරිකාවේ සමාගම් අද ඇවිල්ලා ආයෝජනය කරන්නේ චීනේ. ඉන්දියාව විවෘත කරන්නේ රට අපේ රට විවෘත කරන්න පස්සේ ඉන්දියාව විවෘත ආර්ථිකයට ගියේ. නමුත් අද ඒ රටවල ආයෝජනය කරන්නේ පිටරට සමාගම්. ඒ නිසා අපිට ඒකට හැකියාව තියෙනවා නම් ඒකට අවස්ථාව තියෙනවා නම් අපි අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඕනේ කියලා මම විශේෂම කියන්නේ. ඒ වගේම කෘෂි කර්මාන්තය ගැන කතා කරන්න ඕන ගරු සභාපතිතුමනි විශේෂයෙන් මෙතුමා ඉදිරිපත් කරපු යෝජනා අපි දැන් අපේ දිස්ත්‍රික්ක සහ රට අරගත්තු 75% 80% ජීවත් වෙන කෘෂි කර්මාන්තය. කෘෂිකාමාන්තයෙන් ජීවත් වෙන අයට තියෙන ලොකුම ගැටලුව තමයි විශේෂයෙන්ම දේශගුණික බලපෑම් නිසා විවිධ හේතු නිසා ඇතිවන ප්‍රශ්නවලදී අපිට ඒ ගොවි මහත්තුන්ට ආරක්ෂාවක් නැහැ. දැන් ඒ නිසා ගරු ඇමතිතුමා මුදල් ඇමතිතුමා රක්ෂණාවරණයක් ගැන කතා කරනවා රුපියල් 40,000ක රක්ෂණාවරණයක් භෝග වර්ග 6කට. දැන් මේ භෝග වර්ග 6ට මම විශ්වාස කරනවා අපේ දිස්ත්‍රික්කය මොන්රාග දිස්ත්‍රික්කය කියලා ඉතාමත් දුෂ්කර දිස්ත්‍රික්කයක්. ඒකේ බහුතරය ජීවත් වෙන්නේ උක්වගාවෙන්. පවුල් 60,000ක් 70,000ක් ජීවත් වෙන්නේ උක්වගාවෙන්. නමුත් ඒ භෝග වර්ගවලට උක්වගාව කියන ක්ෂේත්‍රයේ ඇතුළු වෙච්ච නැති ගැන මම කනගාටු වෙනවා. මම හිතනවා ඒ ගැන කල්පනා කරන්න අවශ්‍යයි කියලා මම හිතන්නේ මුදල් ඇමතුමා. ඒ වගේම අපේ රටේ දැන් මොන්රාග දිස්ත්‍රික්කෙ විතරක්ම නෙමෙයි මේ උක්වගාව පැතිරිලා තියෙන එතනින් එහාට හම්පාර දිස්ත්‍රික්කයට මීට කලින් කතා කරපු මන්ත්‍රීතුමියගේ දිස්ත්‍රික්කයට එතනින් එහාට කන්තලේ පැත්ත ප්‍රදේශයේ මම හිතන උක්කගාවට ඉස්සරහට නැඹුරු වෙන්න යනවා. ඉතින් එහෙම නිසා විශේෂයෙන්ම උක්කගාවේ නියැලෙන ගොවි මහත්තුරුන්ට වර්ෂාව නොවැතිකම එක කාරණයක් වෙන්න පුළුවන්. තවත් කාරණා ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම අපේ දිස්ත්‍රික්කයේ අති විශාල ප්‍රශ්නයක් තියෙනවා. ගොවි මහත්තුරු අමාරුවේ මාස 12ක් 13ක් වගා කරන උක් ටික එක දවසෙන් දෙකෙන් අලින් ඇවිල්ලා විනාශ කරනවා. ඒ නිසා මේ අයටත් ආරක්ෂාවක් දෙන්න අවශ්‍යයි කියන කාරණේ මම විශේෂයෙන් මතක් කරනවා. මොකද මේ ක්‍රියාදාමයේ ඉස්සරහට අක්කර 10 15 10 දීලා උක්කගා කරන්න බලාපොරොත්තු වෙන්නේ කර්මාන්ශාලාව කේන්ද්‍රීය වතු අයක හදලා ඊට පස්සේ බාහිර ගොවීන් උග්ගවීන් හැටියට තමයි බහුතරයක් කර්මාන්ශාලාවට අපි අවස්ථාව දෙන්නේ. ඒ වගේම මම අධ්‍යාපනයකට කතා කරනකොට විශේෂම කියන්න ඕන ගරු සභාපතිතුමනි මිලියන 3500ක් අපි වෙන් කරලා තියෙනවා අධ්‍යාපනය සඳහා මූලික 1 සිට 13 දක්වා වර්ෂවල ඉගෙන ගන්න දරුවන්ට අවශ්‍ය අධ්‍යාපනය දෙන්න. ඒක ඉතාමත් වැදගත් කාරණයක්. මොකද මම දකින් දෙයක් තමයි මොනරාගල දිස්ත්‍රික්කයේ පාසල් දෙකක් තෝරගෙන තියෙනවා. එකක් මම නියෝජනය කරන වෙලාවෙම තියෙන කොට්ටාශයක පාසලක්. ඒක ඉතාමත් වැදගත් වැඩ පිළිලා. මොකද අපි දකින දෙයක් තමයි සාමාන්‍ය පෙළ විභාගයෙන්, ඒ වගේම උසස් පෙළ විභාගයෙන්, උසස් පෙළ විභාගයේ බොහොම සුළු පිරිසක් 26000 30000 උපරිම වුණොත් විශ්වවිද්‍යාලයට යන්නේ. ඒ ශිෂ්‍යයන්ගෙන් අති විශාල පිරිසක් ගෙදර නවතිනවා. තමන්ට ජීවත් වෙන වෙන මාර්ග ක්‍රමයක් නැහැ. වෙන ක්‍රම රැකියා අවස්ථාවල් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම ඔය කියන කණ්ඩායම තමයි අර 12 ලක්ෂයක් ලක්ෂ 12ක් විතර ත්‍රිවිල් එරවන කට්ටිය. ඒ ඇයිට වෙන මාර්ගයක් නැහැ. දිමාපිය කල්පනා කරනවා අනේ ත්‍රිවිල් එකක් කරන් දුන්නා හොඳයි පුතාට කියලා. මිනිහා හන්දියකට ගිහිලා ත්‍රිවිල් එකේ වාඩිලා තමන්ගේ ඉගෙනගත්ත දේටවත් වටිනා ගමන් නැති තත්ත්වෙට පත් වෙනවා. ඒ නිසා මේක වෙනස් කරන්න නම් අලුත් දෙයක් ගන්න
විනාඩි එකක් තියෙනවා. මට
එක විනාඩි දෙකක් දෙන්න ගරු සභාපතිතුමනි. මම ඒක ගැන කියන ගමන් මම විශේෂයෙන් එක කාරණයක් ගැන මතක් කරන්න ඕනේ. මේ කඩදාසිය මට ලැබුණේ අපේ එරන් වික්‍රමන්ත මැතිතුමාගේ සාකච්ඡාවේ හිටියා. මේ එක්සත් ජාතීන්ගේ ළමාර මුදලින් ඉදිරිපත් කරපු කඩදාසියක්. මේක මම මූලික ටික ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන සම්මන් ඒක කියවන්නම්. The science is clear. The child's brain is built not born කියලා. ඒක කියන කාරණේ මම කියන්න ඕනේ. The early moments of life offer an unparalleled opportunity to build the brains of the children who will ultimately build the future. But far too often this is an opportunity squandered. For nations, the cost of not investing in a child's early moments is a generation with poorer health, fewer learning skills, and reduced earning potential. It is a weaker economy and a greater burden on health, education, and welfare systems. It is intergenerational cycles of poverty and disadvantage that hinder equitable growth and prosperity. For children, especially children from disadvantaged communities, the price of this failure is lost potential. මේ මං කියන්නේ යන ගරු සභාපතිතුමනි අපි අධ්‍යාපනය ගැන කතා කරනවා. හැබැයි පෙරපාසල් කියන විෂය පිළිබඳව විශේෂයෙන්ම early childhood education කියන විෂය සම්බන්ධව අපි ඒ තරම් උනන්දුව දක්වන්නේ නැහැ. මේ කාරණේම මේ එක්සත් ජාතීන්ගේ ළමා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල කියන්නේ මේ දරුවන් සමග කටයුතු කරපු අති විශාල ක්ෂේත්‍රයක ඉන්න පිරිස. මේ අය හොඳට දන්නවා මේ විෂය ගැන. මේක එක කාරණයක් මම මෙතෙන් මතක් කරන්න ඕන. Currently Sri Lanka invests only 0.001% of its gross domestic product on early childhood programs. This is one of the lowest ratios of public spending on early childhood development in the world, lower than its South Asian neighbors, but lower even than many poor sub-Saharan African countries. In some in me kaane pilibandawa mudal amaathyanshe garu mudal amaathuma avadana yom karanna awashya kala man viswasana yam kisi podi patishathya kare hari aragena me daruwan wenuwen yam kisi karyabara api gammattamen arambha karanna one kine kaane matak karimin visheshayama garu amaathumaage vimadha I was saakatcha karana mohothe mata me awasthawa laba deema gana puthumara stutiwanta wen man yanna bohoma stuti
බෝමස්ත්‍රි ඔන්ටබල් අසුම් මාරසිංහ
ගරු නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි 2018 අයවැය සම්බන්ධයෙන් විශේෂයෙන් නීල හරිත අයවැය සම්බන්ධයෙන් කතා කරන්න ලැබීම සතුට කරනක් මගේ කතාව ආරම්භ කරන්න මම මුලින්ම උපුටා දක්වනවා මේ ලංකාදීපයේ අද තිබුණ මේ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති W විජේවර්ධන මහතා කියපු කතාවකින් ව්‍යාපාර පහසුවෙන් කිරීමට පසුබිම සකස් කිරීම රජයේ මූලික වගකීමකි. එය මුදල් ඇමතිවරයාගේ ඒක පුද්ගල රංගයක් නොවේ. මූලිකව ගත් කල කර්මාන්ත හා වෙළඳ අමාත්‍යාංශයටත් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයටත් එහිදී වැඩි බරක් පැටවේ. කවර සීමා සහිතකම් පැවතියද 2015 හා 2016 අයවැයට සාපේක්ෂව මංගල ඉරාන් අයවැය ලේඛනයේ සාධනීය ලක්ෂණින් යුතු බව අපට කිව හැකිය. මේ විජේවර්ධන මහත්මයා අපි දැක්ක පසුගිය කාලයේ රජයේ විවේචනය කරපු මහත්මයෙක් සමහර කාරණාවලදී නමුත් එතුමාද මේ අයවැය සම්බන්ධයෙන් ඉතාමත් හොඳ අයවැයක් සාධනීය ලක්ෂණින් තියෙන අයවැයක් කියලා එතුමා ප්‍රකාශ කරනවා. ඒක අපිට සතුටට කාරණයක්. ඒ වගේ මහත්මවරු මේ ඇත්ත දැක්කහම හරියට ඒක ජනතාවගේ පැත්තෙන් බලලා තමන්ගේ ප්‍රකාශ ඉදිරිපත් කරන ගැන. ඒ නිසා මේ අයවැය සම්බන්ධයෙන් මා උපුටා ගත්තේ එතුමාගේ අයවැය සම්බන්ධයෙන් තියෙන මේ විවේචනයත් එක්ක පොසිටිව් විවේචනයත් එක්ක මම හිතන්නේ අයවැය සම්බන්ධයෙන් විපක්ෂයේ කතා කරපු මන්ත්‍රීතුමන්ලා තුමියන්ලා ඔහෙ බොරු දොඩවනව ඇරෙන්න කාරණා හැටියට කතා කරේ නැහැ. මේ අයවැයේ කතා කරන්න ගොඩක් කාරණා තිබුණත් මම හිතුවා අපේ උසස් අධ්‍යාපන ඇමැතිතුමත් කිරියල් ඇමතුමත් පාර්ලිමේන්තු ඉන්න නිසා උසස් අධ්‍යාපනය ගැන කතා කරොත් හොඳයි කියලා. විශේෂයෙන් අපි උසස් අධ්‍යාපන ආංශික කාර්යක සභාවෙත් නිතර මේවා ගැන කතා කරන නිසා. පසුගිය දිනවල රටේ පැවති විවිධ ප්‍රශ්නවලදී අපි දැක්ක උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ හැටියට ගත්ත ක්‍රියාමාර්ග රටේ ඉදිරි ගමනට පිටුවහලක් වූ ක්‍රියාමාර්ග වුණා. ඒ හරහා දැන් මේ අයවැයේ උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් තියෙන කාරණාවල අංක 171 සිට 184 දක්වා ප්‍රධාන වශයෙන්ම විශ්වවිද්‍යාල දියුණු කරන්නේ කොහොමද කියන එක පැහැදිලි නිර්ණායක සමග තියෙන අපිට ඉතාමත් ආඩම්බරයට කාරණාවක්. විශ්වවිද්‍යාල දියුණු කිරීම තුළ රටේ සංවර්ධනයට ප්‍රධාන වශයෙන්ම දායක වන නිසා ප්‍රධානම කාරණ හැටියට වයඹ සබරගමු මොරටු විශ්වවිද්‍යාල වල වෛද්‍ය පීඨ බිහි කරනවා. මේක ඇත්තරම සියලුම වෛද්‍ය පීඨ ශිෂ්‍යෝ අනාගත වෛද්‍යවරුන් බිහි කරන ප්‍රවණතාවයන් එක්ක අවශ්‍යතාවයන් එක්ක හඳුනාගත්ත ඉතාමත් වටිනාම යෝජනාවක්. මේත් එක්ක මේ කාරණා 184 මම එකින් එක විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් උසස් අධ්‍යාපනයේට තරම් වියදම් කරලා දැක්මක් තියෙන පසුගිය අවුරුදු 3 මම හිතන්නේ කලින් කිසිම ආණ්ඩුවක් එහෙම කරේ නැහැ. පසුගිය අවුරුදු 20 තුල ගත්තොත් එක උදාහරණයක් විතරක් දෙන්න පුළුවන්. කොළඹ විශ්වවිද්‍යාලයේ අවුරුදු 30කින් තමයි ගිය අවුරුද්දේ අලුතෙන් පීඨ දෙකක් ආරම්භ වෙන්නේ. ඒක තාක්ෂණ පීඨයයි හෙද පීඨයයි. ඉතින් මේ ආදර්ශය තමයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ රජයන් වලින් මේ ලංකාවේම කරලා තියෙන්නේ. පසුගිය කාලේ අපි දැක්කොත් විශ්වවිද්‍යාල අලුතෙන් ආරම්භ කරෙත් සියලු දේවල් කරෙත් මේ එක්සත් ජාතික පක්ෂ රජයන් යටතේ. ඒ නිසා මම හිතන්නේ මේ උසස් අධ්‍යාපන ඇමතුමාගේ මූලිකත්වයෙන් මේ ගන්නා කාර්යයන් අපි විශාල වශයෙන් ලෝකේ අලුත් තාක්ෂණයත් එක්ක බද්ධ වෙච්ච දේවල් ගැන කතා කරලා තියෙනවා. උදාහරණයක් තාක්ෂණික උපාධි වැඩසටහන් පුළුල් කිරීම යටතේ රජරට රුහුණු සබරගමුව කැලණිය කොළඹ ශ්‍රී ජයදුන හා නිරතික විශ්වවිද්‍යාල තුළ නව තාක්ෂණික පීඨ 7ක් ඇති කර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඉංජිනේරු තාක්ෂණය හා ජෛව තාක්ෂණ පද්ධති තාක්ෂණ යන විෂයන් හඳුන්වා දෙනවා. මේ ඉතාමත් වැදගත්. නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, අද රටේ තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් අවුරුද්දකට අවම් වශයෙන් රැකියා 18,000 ඇති වෙනවා. නමුත් අපේ තවම උපාධි වැඩසටහන් හරහා මේ තත්ත්වය මේ රැකියාවල පල නිලා ගන්න අවශ්‍ය උපාධිධාරීන් බිහි වෙන්නේ නැති වෙලාවක මෙවැනි අලුතෙන් පීඨ 7ක් ආරම්භ කිරීම මම හිතන්නේ ඉතාමත් උසස් කාරණයක්. ඒත් එක්කම තමයි දැන් ලෝකේ අනිත් රටවලටත් තොරතුරු තාක්ෂණ ශිල්පීන් අවශ්‍ය වෙනවා. උදාහරණයක් හැටියට ජපානයේ සැලසුම් කරනවා 2020 වෙනකොට තොරතුරු තාක්ෂණ ශිල්පීන් 1,03,000 අනිත් රටවලින් කැඳවන්න. ඉතින් මේ වගේ අපිට අභියෝග රාශියක් තියෙනවා. දැන් මම කලින් හෙද පීඨය ගැන කතා කරා. ඒ වගේම තමයි අපේ ලෝකයේ දැන් අපි මේ දක්වා යව්වේ විදේශ රැකියා හැටියට ගෘහ සේවය. අපි දැන් ගෘහ සේවයට යවන්න අවශ්‍ය නැහැ. මේක වහම නැවැත්විය යුතුයි. මේ උසස් අධ්‍යාපන හරහා ආයෝජනය කරන මුදල් හරහා අනිවාර්යයෙන්ම තාක්ෂණ දැනුමෙන් යුතු තාක්ෂණ ශිල්පීන් උදාහරණයට අපිට හෙද හෙදවරියන් බිහි කරන්න පුළුවන් නම් ලෝකේ විශාල ඉල්ලුමක් තියෙනවා. මේ හෙද හෙදවරියන් සඳහා මම හිතන්නේ උසස් අධ්‍යාපනය හරහා මේ ඵල අපිට සියල්ල නෙලාගත හැකි වෙනවා මේ අලුත් අයවැය අනුව. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕන අර විශ්වවිද්‍යාල ඇතුලේ පේටන්ට් බලපත්‍ර සහ සමාගම් කොටස් අයිතිය ලබා ගැනීම. මේක ඉතාමත් අවශ්‍යම කාරණයක්. මම එක උදාහරණයක් කියන්න කැමතියි. පේරාදෙණිය විශ්වවිද්‍යාලේ ඉන්නවා ජයන්ත රාජපක්ෂ කියලා මහාචාර්යවරයෙක්. එතුමා විශේෂ පර්යේෂණ කරා කරවිල ඇට වලින් කොහොමද කැන්සර් වලට ප්‍රතිකාර කරන්නේ. ඒ කැන්සර් වල ප්‍රතිකාර කරන එක කළා. එතුමාද පර්යේෂණ කරලා ඒකෙන් ප්‍රතිඵල හොයාගෙන රෝගීන් 200කට විතර ප්‍රමාණයකට ප්‍රතිකාර කරනවා. නමුත් එතුමාට තියෙන ලොකු ප්‍රශ්නයක්, එතුමාගේ පේටන්ට් බලපත්‍රයේ තිබුණත් එතුමාට ක්‍රමවේදයක් නැහැ මේ නිෂ්පාදනය කරන අමුද්‍රව්‍ය සොයා ගැනීමට සහ ඒ ඖෂධ නිෂ්පාදනය කිරීමේ හැකියාව නැහැ මේ දැන්ට තියෙන නීතිය ඇතුලේ. ඉතින් මේ අලුත් නීති හරහා එතුමාට හැකියාව ලැබෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේම අලුත් සමාගමක් පටන් අරගෙන ඒකෙන් කොටස් ප්‍රමාණයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයටත් දීලා මේ තුලින් අලුතෙන් පේටන්ට් බලපත්‍ර ලබා ගන්න පර්යේෂක උනන්දු කරලා අලුතෙන් අලුත් ලෝකෙත් එක්ක යන විදිහේ පාඨමාලාත් සමගම අලුත් ව්‍යාපාර පටන් ගන්න විශ්වවිද්‍යාල ඇතුළ මේක විශ්වවිද්‍යාල කිසිම දාක හානි වෙලා නැහැ. ලෝකේ කිසිම විශ්වවිද්‍යාලයකට එහෙම වෙලා නැහැ. ඒ නීති හදාගෙන තියෙන්නේ ඒ පේටන් බලපත්‍ර ලබා ගන්න එකෙන් 100ට යම් ප්‍රමාණයක් සමහර රටවල 50%ක්ම විශ්වවිද්‍යාලයට යන්නේ සමහර රටවල වලට අඩුයි. ඒ ආකාරයෙන් අපිට හැකියාව ලැබෙනත් අලුතෙන් සොයා ගැනීම නවෝත්පාදන හරහා විශ්වවිද්‍යාල වැඩි වැඩියෙන් දියුණු කරගන්න. ඒ වගේම මම පේරාදෙණිය විශ්වවිද්‍යාල ගැන කතා කරා වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලය ගැන වැඩි අවධානය අපි යොමු කළ හැකි. අපේ උසස් අධ්‍යයන ඇමතිතුමාගේත් අවධානය යොමු කරන්න කැමති. අපි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉඩ පහසුකම් දැක් බැලුවොත් ඇත්තටම අද ඉන්න ප්‍රමාණයට වඩා මම දකිනවා වෙන රටක තිබුණා නම් මේ විශ්වවිද්‍යාල ළමයි 50,000ක් ඉගෙන ගන්න තැනක්. මම ඒක කියන්නේ බොහොම කාරණා සහිතව. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තියෙනවා සමහර දේශන ශාලා දවසකට එක පැයයි පාවිච්චි කරන්නේ, එක පාඨමාලාව සඳහා විතරයි පාවිච්චි කරන්නේ. ඒක අපි නිර්මාණශීලීව කළමනාකාරීත්වය කරගත්තොත් ඒ තියෙන ඉඩත් එක්ක අපිට 50,000ක නේවාසික විශ්වවිද්‍යාලයක් කරන්න පුළුවන්. දිවා රාත්‍රී පැය 24 වැඩ කරන විශ්වවිද්‍යාලයක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. මම හිතන්නේ එවැනි අභියෝගයක් අපි ලබා දිය යුතුයි ඒ විශ්වවිද්‍යාල වලට. එහෙම වුණොත් රජයේ විශ්වවිද්‍යාල ඇතුළේ අපිට අපේ ඉලක්කය 2020 50,000ක ශිෂ්‍ය ශිෂ්‍යාව ඇතුළත් කරන ඉලක්කයටත් අපිට යා හැකි වෙනවා. ඒ වගේම මහපොළ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය හරහා අලුතෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 3000කට අවස්ථාව ලැබෙනවා මහපොළ ශිෂ්‍යත්ව. ඉතින් මේ සඳහා වැය වෙන මුදල දැන් මතක අපි කලින් කතා කරපු මන්ත්‍රීවරයෙක් කිව්වා අපි දැන් විශේෂයෙන් රජයේ සේවකයන්ට රුපියල් 10,000කින් පඩි වැඩි කරා. මේ රුපියල් 10,000කින් පඩි වැඩි කරපු එක එතකොට එක සේවකයෙකුට 1,20,000ක් වැඩි වෙන අවුරුද්දකට. මේක කැල්කියුලේට් කරාම බිලියන 168ක් අපි වේදම් කරනවා මේ රජයේ සේවකයෝ වෙනුවෙන්. නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි, ඔබ දන්නවද අද අපේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සම්පූර්ණ ටැක්ස් එකතුව බිලියන 625යි. එතකොට බිලියන 625ක් එකතු කරනකොට අපි එකින් බිලියන 168ක්ම දෙනවා අලුතෙන්. මේ අපේ ආණ්ඩුව රජයේ සේවකයන් අලුතෙන් බෙදලා දීලා තියෙන, අලුතෙන් පඩි හැටියට ලබා දීලා තියෙන. මේ බිලියන 168ම පොම්ප වෙන්නේ අපේ සමාජයට යන්නේ, අපේ ව්‍යාපාරවලට යන්නේ. ඉතින් මේ සාධනීය ලක්ෂණ මේ අයවැය තුලත් පැහැදිලි වෙනවා. අපි කලින් අයවැයවලත් මේ සාධනීය ලක්ෂණ දැක්කා. මම මේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගැන කතා කරපු නිසා අපිට ප්‍රධාන වශයෙන් පැවරෙන වගකීමක් තමයි අපි මේ අයවැයට අවශ්‍ය මුදල් උපයා ගැනීම. මේ සඳහා ප්‍රධාන කාර්යභාරයක් කළ යුත්තේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. අද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මේ කාර්යභාරය කරනවාද කියන ප්‍රශ්නය අපි මහජන මුදල් කාරක සභාවේදී මේ ගැන මාස 3-4ක්ම සාකච්ඡා කරා. ආයතන 30 ගණක් විතර එකතු වෙලා කොහොමද මේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ක්‍රමවේදය අලුත් ලෝකයට ගැලපෙන විවිධාත්මක ක්‍රමයක් කරහා තාක්ෂණයේ භාවිතා කරලා මේට වඩා විනිවිද ස්වභාවයකින් මේක ක්‍රියාත්මක කරලා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තියෙන දුර්වලතාවයන් මගහරවා ගන්න එක කියන නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, මේ අපි දැන් අපේ 2017 ටාගට් එක බිලියන 625යි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ. දැනට බිලියන 500ක් විතර තමයි හම්බෙලා තියෙන්නේ. මං හිතන්නේ අපිට යන්න පුළුවන් බිලියන 550ක ටාගට් එකකට විතරයි. එතකොට අපේ මේ බදු ආදායමෙන් 94%ක්ම ලැබෙන්නේ, මම මේ බොහොම වගකීමෙන් කියන්නේ, සමාගම් ලිපිගොනු 768කින්. මෙන්න මේක තමයි අපේ ලංකාවේ බදු ආදායමේ තත්ත්වය. එතකොට මේ සමාගම් ලිපිගොනු 768කින් තමයි 94%ම ලැබෙන්නේ. එහෙමනම් අපිට નિયમિત අපේ දේශීය ආදායම අපිට ලැබෙනවද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. අපේ ආනන්ද කුමාරසිරි මන්ත්‍රීතුමත් ඉන්නවා. එතුමත් හිටියේ අපේ කාරක සභාව, අපේ මහජන මුදල් කාර්ය සභාව මේ ගැන සාකච්ඡා කරා ප්‍රධාන වශයෙන් මේ කාරණයන් සම්බන්ධයෙන්. එතකොට මේ කාරණා හරහා අපිට හොයාගන්න ලැබුණ වර්තමාන ශ්‍රී ලංකා ආර්ථිකයේ මෙන්න මේ වගේ සැඟවුණු තොරතුරු ටිකක් තියෙනවා. මම මේ වෙලාවේ මේ සැඟවුණු තොරතුරු ටික කියන්න කැමතියි. මේ තොරතුරු ටික කියන්නේ මේ රටේ දුප්පත් ජනතාවට සහන ලබා දෙන්න, නැත්නම් වියදම් කරන්න පඩි ලබා දෙන්න තියෙන මුදල් අපි ලබා ගන්න, මේ බදු හැටියට ලබා ගන්න ආදායම් අපිට නිවැරදි ආකාරයෙන් කරගන්න බැරි වෙලා තියෙනවා පසුගිය අවුරුදු ගණනාවක. දැන් උදාහරණයකට දැනට බදු ගොනු සහිත ව්‍යාපාරිකයන්ගෙන් 5%ක්වත් තම ආදායම නිවැරදිව ප්‍රකාශ කරන්නේ නැහැ. දැනට බදු ගොනු සහිත ව්‍යාපාරිකයන්ගෙන් 10%ක්වත් තම ව්‍යාපාරයේ පිරිවැටුම නිවැරදිව ප්‍රකාශ කරන්නේ නැහැ. දැනට බදු ගොනු සහිත ව්‍යාපාරිකයන් 2%ක්වත් තම ව්‍යාපාරයේ තොගය නිවැරදිව ප්‍රකාශ කරන්නේ. උදාහරණ වශයෙන් රුපියල් බිලියන 4ක පිරිවැටුම වෙනුවට ප්‍රකාශ කරන්නේ මිලියන 200ක් 300ක් වගේ පිරිවැටුමක්. දැන් මේ தත්ත්වය නිසා තමයි 2017 වර්ෂයේ එක් රැස් වෙන බදු ප්‍රමාණය බිලියන 550ක් වගේ ඉලක්කයකට යන්න වෙලා තියෙන්නේ. හැබැයි අපි හරියට නිවැරදි පිරිවැටුම හා නිවැරදි ආදායම ගලපා ගත හැකි නම් අපිට රැස් කරගන්න පුළුවන් බදු ආදායම රුපියල් බිලියන 1500ක් විතර එනවා. ඒ නිසා කොහොමද මේ රුපියල් බිලියන 1500 ටාගට් එකට අපි යන්නේ? ඒ නිසා මේ ගැන අපි පරීක්ෂණ කරාම අපි දැක්ක සමහර කාරණා මේලා අපි ප්‍රකාශ කරන්න කැමැති. මොකද මේ අයවැයේ ඉදිරි කාරණාත් එක්ක ඊළඟ අවුරුද්දේ මේ ටාගට් එකට අපිට යන්න වෙනවා. ඒ නිසා අපි යෝජනා කරන දේශීය ආදායම් සේවයේ ප්‍රධානම ගැටලුව වන්නේ සහායක සේවාවක් නොමැති වීම. ඒ අනුව බදු පදනම් පුලාල් කිරීම සඳහා මේ 2016 අයවැයේ මේක යෝජනා කළා. ආදායම් බදු නිලධාරීන් 1500ක් දෙනවා වහම් බඳවා ගන්න ඕනේ. ඒ වුණොත් විතරයි අර පල්ලෙහැ මට්ටමේ තියෙන අපිට ආදායම් බදු ටික එකතු කර ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ප්‍රාදේශීය මට්ටමින්
කරු මන්ත්‍රීතුමා කාලය අවසන්
විනාඩියක් දෙන්න මන්ත්‍රීතුමා ප්‍රාදේශීය මට්ටමින් තව අලුතෙන් ඔෆිස් 200ක් විතර මේ බදු අනුකූලතාවය හා තොරතුරු රැස් කිරීමේ ව්‍යාපාරික උපදෙස් ලබා ගැනීම සඳහා ආරම්භ කරගත් යුතු වෙනවා. එහෙම වුණොත් විතරයි මේ කොමසාරිස්වරු හරි නව බඳවා ගන්න සහායක කාර්ය මණ්ඩලය මේ ඩිවිෂන් ඔෆිස් වලට අනුයුක්ත කරලා රජයේ දැක්ම මේ බජට් එකේ තියෙන රජයේ දැක්ම ධනාත්මකව කොහොමද ජනතාව අතරට ගෙන යන්න පුළුවන් කියලා. එහෙම වුණොත් විතරයි අර ඉහළම බදු ගෙවන 768ක් වූ ලිපිගොනු පූර්ණ පරීක්ෂාවට ලක් කරලා ඒ පිළිබඳ නිරන්තර දැනුවත් කරලා ඒ ප්‍රතිලාභ මිලියන 16.5ක් වුණ දුප්පත් ජනතාවට ලබා දෙන්න පුළුවන් වෙන්නේ. මේ සඳහා මේ ආර්ථික නිවැරදි තොරතුරු හා නිවැරදි බදු එකතු කරන්නම් මේ රජයේ දැක්ම ගැන පැහැදිලි හැඟීමක් තියෙන නිලධාරී පිරිසක් අපිට අවශ්‍ය වෙනවා. මං හිතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ එවැනි දක්ෂ නිලධාරීන් පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ට මොටිවේෂන් එක නැති එක විතරයි අපි දැක්කේ. ඒ නිසා මේ සඳහා විශේෂයෙන් සෙන්ට්‍රල් ප්‍රොසෙසින් රෙවෙනියු මොනිටරින් ඇන් ඉන්ෆෝමේෂන් ෂෙයාරින් යුනිට් වගේ එකක් අලුතෙන් ආරම්භ කරලා මේ අපිට ලබාගත යුතු බදු ආදායම් ලබාගත හැකි ක්‍රමවේදයක් අපි සකසා ගත යුතු වෙනවා. මම හිතන්නේ ඒක මේ අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියත් එක්ක අපිට කරන්න පුළුවන්. ඒ වගේම මහජන මුදල් කාරක සභාව හැටියට අපි ඒ ගැන ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ නිසා මම හිතන්නේ මේ වටිනා අයවැය අපිට අනිවාර්යයෙන්ම 2018 වර්ෂයේ ඉලක්කගත අයවැයක් විදිහට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම මතක් කරන්න ඕන අර අමාත්‍යාංශවල ප්‍රගතිය ගැන කතා කරනකොට ඒ ප්‍රගතිය 100%ක් දක්වා අපිට ලබන අවුරුද්දේ ලබා ගත හැකි විදිහේ වැඩපිළිවෙලක් අපිට අවශ්‍ය වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුති ඔන්රබල් ඒ විජේරත්න.
නියෝජ්‍ය
විජේතුංග
හරත බාපතුනි මම ඉතාමත් ස්තුතිවන්ත ඔබතුමාට විශේෂයෙන්ම මේ වරය අපේ ගරු
ඕඩර් ප්ලීස් එඩ්වර්ඩ් කුණසගර ටු ද චේර්
තුමා
පෞගිය කාලේ මම හිතන්නේ මේ අවුරුදු මේ තුන්වෙනි අය ඉදිරිපත් කරන්නේ අපි සතුරු වෙනවා පෞගිය සෑම අයවැයකින් රාජ්‍ය සේවයෙන් රුපියල් 10,000කින් පඩි වැඩි කරන්න ගෑස් මිල 1,000ක් අඩු කරන්න ඒ වගේම හොඳම් පාසල ළඟම් පාසල ඇතුළු තවත් විශාල රාජ්‍ය සේවයෙන් රුපියල් 10,000කින් වගේම පහුගේ කාලි තේමිල ගැන බලනකොට මම හිතන්නේ මේ වෙනකොට ජනතාවට සහන රාශියක් ලැබිලතිදීත් මේවර අය වෙනුත් මම හිතන්නේ ජනතාවට සහනදායි අයවැයක් ඉදිරිපත් කිරීම ගැන මම හිතන්නේ වර්තමාන මුදල් ඇමතුමාට ස්තුති වන්දන වෙනට ඕනි. ඒ වගේම අපි කියන්නට ඕනි මේ අයවැය මෙසේ ඉදිරිපත් කරන්න ලැබුණෙත් මේ වසරේ විශේෂයෙන්ම ගම් වතුර නායම් මාන රාශියක් සිද්ධලා කුණු කඳු ඇහිලා බිලින ගානකට මිනිම ගානක් මුදල් වෙන් කළා ඒ අසහනපත් ජනතාවට සහලා බදින කාර්ය මම විශේෂයෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීවරු හැටියට නායම් ගම් වතුර කඳු කඩාවැටීම් තමතරව විශාල අලබර මරණ සංඛ්‍යාව වැඩි වෙලා තියෙද්දි ඒවට මුදල් වැය කරද්දී තමයි මේ අයවැය ඉදපත් කළා කියන්නේ. මම ගරු මූලසන රුර මන්ත්‍රීතුමා ස්තුතිවන්ත වෙනට ඕනි. මම මිලත් අහත්තා කරගන්නවා මංගිතන් රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 23,500ක් පමණ ගංවතුරින් යට වුණ අවතැන් වුණා. ලංකා ඉතිහාසයේ කිසිම දවසක මේ වගේ ආධාරදීපිත කාලයක් නෑ. මට මතකයි 2001 අපේ රන්ලික්කම ඇතුමා ගගමැතුමා ආණ්ඩුවේ මමට කලවානි මන්ත්‍රීවරයා හැටින් කටයුතු කරන සංවිධායකර හැටියට 200 ගණක් මගේ මීගයා ලංකා කලවාන ආසන 100 ගණන් රුපියල් 10,000යි මරණයක් වුණා නම් දුන්නේ. රුපියල් 10,000යි ගියක් කරන නම් රාජ්‍ය සේවකෙනු දුන්නේ නෑ. ඒක ලක්ෂිකලේ අපේ අගමැතිතුමා ආණ්ඩුව කාලේ ගම්මන රාජ්‍යයක් අපි හැදුවා. ගෙවල් හැදුවා. අපි තමයි ඒක රුපියල් 10,000 රාජ්‍ය සේවකෙනු දුන්නේ නෑ කාලේ ගංගතුරා ඉච්චරම තමයි. වර්තමාන මම ගිය අවුරුද්දේ ගංගතුර කැලුවා. නායන් ආ මිනිස්සු බැරුවා. මේ අවුරුද්ද මම හිතන්නේ උහලන්න බැරි රජයකට මම හිතන්නේ ඒ තරගේ රජය අපි බලාපොරොත්තු වෙන මෙච්චර සහන ලැබෙයි කියලා. සමහර අය තාම ලැබුණ නැහැ කියලා තමයි කියන්නේ. පවුල් 23,000කට ඒ වගේම 68,000කට මම හිතන්නේ සමාජිකයෝ. ගයක් කැඩුනා නම් සම්පූර්ණ 104ක ගයක් ඉදම ගන්න මුදලක් දුන්නා. 112ක් ගේ හදන්න දුන්නා. ගංවතුරු ගලපු සීලොමේ පවුල් 23,000ටම රුපියල් 10,000 25,000 දක්වා බරු ගෙදර තියෙයි කිය කියලා මට යන්න නැති වෙන්න පුළුවන් රිජ්ජේ ගියා කියලා. ඒ සම රුපියල් 25,000 මුදලක් දුන්නා. ඇත්ත වශයෙන්ම මම මේ සම්බන්ධව අධිකරණ ජනාධිපති අගමැතිතුමා රජයට විසින් අපි ස්තුත්‍යන්ත දෙනවා නෙමෙයි අසරජි දානතර පිහිටවීම සම්බන්ධ. ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්කයේ ගරු මුලහතර නුරේ මන්ත්‍රීතුමනි ප්‍රධාන ආදායම තමයි තේ රබර් මැණික්. මම හිතුවා මේ වෙනකොට තේවලට රුපියල් 50 රුපියල් 100 10 මිලක් ලැබෙනවා. ඉතිහාසයේ ගංවතුර ගලලා තේගස් විසහාසර මුදල් ගෙව්වේ නැහැ. රුපියල් කෝටි 10ක් පසුගිය මාසේ ගිහිල්ලා අපේ වතු වැලි කර්මාන්තතුමා ගිහිල්ලා එතුමා නියෝජනය ගිහිල්ලා සියලුම විනාශ වෙච්ච වතු වන්දිකෝ කවදවත් සිද්ධ වෙලා නැහැ මම හිතන්නේ. මේවා කොච්චරක් මං හිතන කොච්චරක් නෑ කියලා තමයි විපක්ෂය කියන්නේ. ඒ වගේම මං විශේෂ අවධානයක් යොමු කරනවා මුදල් ලැබෙතුමාට රත්නපුර දිස්ත්‍රික්කයේ ලක්ෂ ගණනක් ලංකාවේ මං 30 ලක්ෂ විතර ලැබෙනවා මැණික් කර්මාන්ත 30 ලක්ෂයක් පමණ ආසන් සංඛ්‍යාව. මේ වෙනකොට මැණික් කර්මාන්තය අඩපණ වෙලා. රත්නපුරයේ තෙදළු කඩන්න බෑ තේ ගණන් වුණාට වර්ෂ අවිය වෙනකොට වර්ෂ මාස 6/30. රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජීවන තත්ත්වයේ ප්‍රාදේශීය කටවස කීපයක අඩපණ වෙලා තියෙන්නේ. පතල් කපන්න බෑ ගංගතුර නායම් නිසා. ඒ වගේ මම කියනට ඕනි මේනෝට පහුගිය ඉතිහාසෙ මම දන්න හැටියට මේ පතල් කැණීම් වලට පොලිසිය අනවසර පද ඇල්ලුම නිසා මම විශේෂ කාර් බලකාය දොල තිබුණ නැහැ. දැන් විශේෂ කාර් බලකාය යොදලා යුන්ට තාමත් අසාධාරණ සිදු වෙනවා. අපි කියන්නේ ගං යුරු කඩන්න කියලා. අපි කියන්නේ වලවල් ලොකුවට කපලා විනාශ කරලා රට විනාශ කරලා දන්නමුත් අපි කියන්නේ සාධාරණ ක්‍රමයක් තියෙනවා. අද පතලයක් කපන්න ගියන් තමන්ගේ පුජලිට මුණත් විශාල මුදලක් වැය කරන සිද්ධ වෙලා තියෙනවා. ගිහිල්ලා විශේෂ කාර්ය බලක වටලනවා. ඉතින් පොලිසිය ඉන්නවා. අපි විශේෂයෙන්ම පරිසරය ආරක්ෂා කරන්න ඕනේ. පහුගිය කාලේ නීතිය තිබුණ නැහැ සමහරවිට පතල් කපන්න. දැන් නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා. මේ නීතිය නිහිල් වෙන්නට ඕනි. ලක්ෂ ගණන් ජීවිත මාර්ග අඩපණ වෙලා තියෙන්නේ. ඒ නිසා මේකට විශේෂ කාර්ය බාරයක් හැටියට අතිගරු ජනප්‍රියම සාහන ලබා දෙන්න මම නැත්තා ඉල්ලීමක් කරන්නට ඕනි. ඒ වගේම පහුගිය කාලේ මේ මැණික් කර්මාන්තේ බදු අයකීම් රාශියක් තිබුණා. මම හිතන්නේ මේ මැණික් කර්මාන්තේ ආරම්භ වෙලා ලංකාවේ ලෝකේ ප්‍රසිද්ධ මැණික් ලැබෙනකොට 1970 වසරේ මම හිතන්නේ රජර ආදායම නැතුව තිනකොට මැණික් කර්මාන්තේ හඳුනාගෙන නැතුව තින 1970 අපම හිතන්නේ දිවංගත ආචාර එන්නම්පර මුදල් ඇමතුමා හැටියට මිනිස්සන්තාව පිහිටවලා ව්‍යාපාරිකව ඇති කරලා ගල්මිල් දන්න මං හිතන්නේ රටේ ආදායම මං හිතන්නේ විශාල ආදායම් බට මිනිස් කර්මත ආරම්භ කළා. ඊට පස්සේ දිංගි දිරු ක්‍රියාත්මක වුණා 77 එක්සත් ජාතික පක්ෂ හඬුවාට පස්සේ විවෘත ආතිකාට පස්සේ අහක දාලා තිබිච්ච ගෙවුඩ කෑලි අහක දාලා තිබිච්ච මිනිස් විශාල වශයෙන් ව්‍යාපාරික ආව නිසා ගෙනහිල්ලා මේ ලංකාවට විශාල වශයෙන් විදේශ විනිමය අංගත ලබා ගන්න කටයුතු කරන්න පුළුවන්. විලෙන්ද රාශියක් බේ වුණා. අද මේනට පදල් කර්මාන්තයේ අඩපාල නිසා තිබෙන නීති වැඩි නිසා ඉතාමත් අසුදායපත් වෙලා තියෙනවා. මහා පරිමාණයේ කර්මාන්ත කරුවේ මම දන්න හැටියට ලක්ෂ 30 රටේ ආදායම් පෙන්වන බද්දක් අය කරනවා. ඒවාගේම පිටරටින් මේ රටේ මැණික් නැරී නිසා මැඩගස් කර වැනිියෝලි රටවල් වෙනුවයි මැණික් මෙහට ගෙනහල්ල පුළුස්සල කපලප දල්ලා නැවත යවන ඒ ගේන මහිතන්නේ ගල්ලොටත් බද්ධය කරය ගෙනවත්ත නති මහිත ඒයේ පෙරේද අපේ ඇමිතුමා ඉදිපත් වය මට මුදල සම්පූර්ණයෙන් බද්ධ නිදහස් කරන. ඊට අමතරව මේ රටේ පුළුස්සන්ට බැරි මංහිතන්නේ කපලපදාන්න පහසත්ේ තියෙන සමහා රෆ් ගල් මහිතනේ නොකැප වූගල් පිටරට යවනෝ. ඒක සියට දොළහමර දක් බදු වැඩි කලා සියට විසිපාදක් කරු මුලාසර මන්ු වැඩි කල දන ම ඉල්ලිමක්නකරු ඇමතුම සේ ආදන යම කොල්ල මොද කෝටික ගල්ලඇරියොත් ලස විසිපා කාණ්ඩුඩි ගන්නුවන්. ඒකත් සහනයක් දුන්නොත් මේ පරිම ජාම සතු දර පත්න පුල මිට ලක්ෂන වැයකරන මුදල් පිටම විදේශීම ගලන්න පුළුව. ඒවගේම පිටරටිං යැව්වා කපලව පදුගල් ලංකාට මුදල් දෙනකොට විශේෂ බද්දක් අයකරන්න. ඒකත් අඩුගොල සුඳයි මොකට සමහර වියපාරක දහතින මැනික් ඇරියන දැන් සමාට හොරහස යවන පිටරටය හොරහද මුදල්ලනති ඒක නිසා පිට ආදෑම නැතිලා තියනවා. ඒකත් සතුදයක මැනි සම්බඳ කරාකච්ච කරලා ඒකත් බදුසානය දුන්නත් තා වටිනා කෙනක මහිල්ල විශේෂ මතක්ර ඒවගේම පහුගිය මාත හයම පහුගේ අවුරුද්දෙම මැනික් කර්මාන්තය වරසාාව රමාන්ත අඩ පන සමගත නිතාමත් අපවත පත්තර නිසා මේ සියලොම් බදු අඩුම තරම අවුද්ධකට ලිහිල් කල්ලා බදධවත් කරන්න පුළන් ක්‍රමයක් තියෙන එක සුසීරම ඇත ඉල්ලා සිත්න. ඒයකම සමහර වෙලාට ගගේ පතල් කපන අවුදු දෙදස් පන්සිය තුන්දා පතල් කැපුව ගංග ුට පහුගි කාලතම විනාසලාගේ නීතියක් ලා බලපට්ටයක් දේලා ග්‍රාමසක මහන්ටය සම්බන්ධ කල්ල සමුජාලය සම්බන්ධ කල්ලා පොලි සම්බත රාජම සම්බන්ධ කල්ලා ඒ පතල්ගමට අවස දුන්නොත් පරිසර දසට කිසිම කරදයක් වන්න පව ගිතයම කිරවාමේවා ඒකදන් අඩ පලන්ස මැනිකර්මාන්ත ගැන විශේෂ අවධාන මුකරන් කරම විශ ිලික්න ඒවගේම බලපත්රත් මලත් මට සෑනකාන පත්තලාය රුකරන්නකල ඉල්ලිමක්කනවා ඒවගේම ඇල දොල්ල ගංගවල මේකම ්‍යාත්මකන්ක ඉල්ලිමක්කනවා මම විසේම අපි නිවාසකම ගැන කතා කරනට ඕනි පහුගේ කාල රජය ඉඩං ප්‍රාත්නපරති පිදවා නැත්තනෑ රාජ්‍ය සයක ගන්න ප්‍රධාන පෙළියයි සාමාන්‍ය පෙළල් ලැබෙන්නේ නෑ. අද ගවහන්තත් අපාතිස මක නායම් ගඟතු නිසා නිවාස පස්සේ තියන විශේෂෙන් අපි නිවාස ඇමතු මට අපේ රජර තුතන් පහුග කාලේ සාමාන්‍යෙන් ගොම මැට පිල පිටි ගෙවල්ලොට රුපියල් ලක්ෂ නයිදීලා සුළුම ලක් ගෙවන්ඩ නිවා සදාන්ට වැඩි පිල කාරම්භ කළ ඇත. රාජ්‍ය සයකින්ටත් සාමාන්‍ය පිළෑටත් මංහිතනවා නිවාස නිදන් නැසිසා කොළඹ වගේ තට්ටු නිවාස රාසියක් සදලා ඒ අපාසු තියනයට මුදල් ගෙවිමේකම නිවාතකම ඇති කරන මහිතන්නේ ඉතාමත් සුසු මංගිත මමට පතක් කරනවා මතක්කට ගොතුවාට යෝගේ මේ සීර දොලහැ බද විසිපාදක්වද වැඩිලතිනක බලවත් අසානයකිරම කියන්නට ඕනි. ඒවගේ මැබිලිපිටිය දිස්සේකේ ලාම මේ හත්නවට දිසේකේ මහිතන්නේ වැඩින් පළතුරු වැන්න මංගිතන්නේ ඇබිලිපිටිය ගස් ලබු අම්බ කෙසලකෙටි මංහිතන්නේ සමනාද මෙතුල සමාල්ල දැන් අලුත්ම කම පුරදිලා භාගට පැහෙනකොට කෙසල් කැන කපුුණ අඹග කරායනවා බේතක් ගහන බේතක් ගහලක විදිනම ජන්ත කන්දගෙන මංහිතන්නේ ඉතාමත් අසූදායක තත්වය මේ රජ දැනුවත් කරම ලකන පිනන් දන්න නමුත් මේක ජනතාවට අයිත කරයි ඒවට මන්ත ක්‍රමයක් ඇතිකල මංහිතන මන්දක පළතුරු ගබඩාක බද්‍ය තුනකට සල් විංකලතු ඒ මන්දක ඒටක වැඩ මංහිතන් නිම කල්ලා ඉතා ඉක්මනින් ඒ කර්මාසල ආරම්භ කරලයි පළතුරු නේමවෙලාට පළදාව ලබාග නීමවෙලාට කරතු කල්ලා මංහිතන්නේ ඒ ගබඩා කල්ලා ජන්ත ආදම නගතන කටතුරන තා හොඳයික ම විශසකන විශේතෙන්ම ඒවම රත්නපුර දිශ්ිකය ගත්තොත් මහිතන්නේ ලංකා ඇමතල් මේනකොට ආයුන්න කලාප ආරම්භ කලා තිනවා අධියක කලාප ආරම්භ කලා තිනවා පහුගේ ඉතිාද රත්නපුරට මහිතන් පේම්ලද ජනත්තුමා දුන්න ඇඟලුම් කර්මාසාලාට සතම විශාලි පිස සේවය කරන්න මැනික් මාතත් මහිතන් රස්සාාව නැති විශාලි පිට සත්ම සේක නොගත්දරු. රත්නපුර ප්‍රාදේශයන් කොට්ටා අතට ඇගුම් කරමාතල ඒකල් ලැබිල මන්දන්න ඇති නිසා අපි අගමැත්තුවා මේ කර්මාන්ත ආයු අලබල් දෙනවා අපේ රත්නපුර දෙසේකය මහිතන විසාධනම නිතුමත්ම යොමු කරන්න කියනවා. ඒවගේම අධිවීගේ මාර්ගය අපිටාම සතුරෙන් බලාහිට රත්නපුර දිස්තිකේ පැල්මොලු දක්වා ඒකන එක මහිත මේනකොට තත් මොකක් දන්න මත මහමාර්ගමතුව තිනිසා අපේ දැනගන්න ඕන ඉදිරි කාල මාතුන මාගේ නවා ැදන අපිට සතුරෙන් පන්න නවාගලා මුදල මේ අවුද ල් ංකරද කියන අපිට විශ්වාසයත් මේ සම්බන්ධ විශ්වාසයෙන්ම කරන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම අපේ රත්නපුර දිස්ත්‍රික්කයේ මේ ගොඩනැගිලි රාශියකට අපි ඉඳන් ඉල්ලලා අත්පත් කරමින් කටයුතු කළා. මම හිතන්නේ වතු සමාගම්වල ඒ වගේම නිවාසවල වතු සමාගම් ඉඩ දෙන්නේ නැහැ. මැණික් කර්මාන්තයේ මම හිතන්නේ විශාල වශයෙන් වතු සමාගම්වල තියෙන මැණික් අවුරුදු 20 10ක ප්‍රහාණ පදිල මම හිතන්නේ මැණික් පතලයක් අපිට අවදින එක මේ වතු සමාගම්වල ඉඳන් පවරගෙන මැණික් කර්මාන්තයේ වෙන්දේසි කළා ජනතාවට මැණික් කිරීමේ කටයුතු ආරම්භ කරලා රජර ආදම ලැබෙන කටයුතු කරයි කියලා මම විශ්වාසයක් කරනවා. එහෙම කරු කතා කරනකොට මම දන්නා හැටියට අපි විශාල සතුරක් වුණා හොඳම පාසල් ළඟම පාසල්. ප්‍රාදේශීයයන් කොට්ටාසේ පාසල් දෙකක් දුණු ගොගම්බද පාසල්. මන්ට ගම්බද පාසලක් අපිට උරන් තිබුණේ. විශාල මුදලක් ලැබුණා. වැඩ ආරම්භ කළ තිබුණා මේකට සම්මන් හිතන්නේ වැඩ ටිකක් දුරට අඩපණලා ඇතුළ මුදල් ප්‍රශ්නයක් දන්නේ එකත් හිතයි මිනිහ කටුදු කළොත් මම හිතන්නේ මේ රජයෙන් කරපු හොඳම වැඩපිළිවෙලක් හොඳම පාසල. හොඳ වැඩපිළිවෙල රාශියක් කළා නමුත් මොනවා කළත් මොකද්ද කළේ කියන තමයි මම අහන්නේ. දැන් මන්න බෙහෙත් මිල 140 න් අඩු කොල් තියෙනවා. 6000 7000 ගියේ බෙහෙත්වල මන්න රුපියල් 2000 තුන්නේ 2000කට ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඉතින් මේවා මිතු කවදාක් කියන්නේ. පහුගිය ඉතිහාසයෙන් දැන් මන්න පාර හදපු ටික මම හිතන්නේ රත්නපුර දිස්ත්‍රික්ක මම ස්තුතිවන්ත වෙනවා මන්ත්‍රීවරයෙක් හැටියට. රස්සාවල් නොලැබුණත් විශාල පාරවල් ටිකක් බිනිල ගන්න පාරවල් ටික හදන්න අපිට අවස්ථාව ලැබුණේ ඒක නම් අපේ ප්‍රධාන මේ මහමාර්ග මැතිතුමාට ආර්ථික සංගම අමාත්‍යන ස්තුතිවන්තට වෙන විශේෂයෙන්ම. ඔය විශේෂයෙන් මම හිතන්නේ මේ අවුරුද්දේ ගිය අවුරුද්දෙත් දුන්නා ගීත ශිල අවුරුද්දෙත් දුන්නා පන්සල් දේවාල කෝවිල් නඩත්තු කරන්න ඒ වගේම සපරු මහා සමන් දේවාලයම විශේෂ අවධානය යොමු කරන්නට ඕනේ. ලෝක ප්‍රසිද්ධ ලංකාවේ සපරු මහා සමන් දේවාලය ඉතිහාසයේ 1970 80 ගණන්වල ගරා වැටීමෙන් තිබිච්ච දේවාලයක්. ඒවකට බස්නායක ලිමිතුමා හිටියේ ඇන්ටන් තෙන්නකොට මැතුමා බස්නායක වෙලා මම හිතන්නේ මේ අංග සුද්ධ නගරයක් කරලා දේවාලය අලුත් දෙයක් කරලා මිනිස්සුන්ට වැඳ පුදා ගන්න පුළුවන් ලක්ෂ ගණන් ජනතාව ඉඳ පටන් ගත්තා. ක්‍රමක්‍රමෙන් එතුමා ඉවත් වෙලා ඊට පස්සේ තවත් බස්නායක මම දිනු කළා. වර්තමානයේ මම හිතන්නේ මේකට සමන් දේවාලේ කඩාවැටෙන තත්ත්වයට පත් වෙලා වහලේ තෙමෙනවා. මම යොමු කළා මේ සම්බන්ධව මේ කියන්නට උනේ මේ දේවාලයක් අපේ සමන් දේවාල බෞද්ධ දෙවි කෙනෙක් හැටියට තාර තහඩු දාලා වහලා තියෙන තෙමෙන එක ටෙන්ට්‍රිජි දාලා මුකු ගහලා මන්ද දේවාලේ ආදායම කෝටි ගණන් ඉන්නේ නේනවා අවුරුදුර කෝටි 10 15 මම හිතේ මුදල් වලට මොනා වුණාද කියලා අපි දන්නේ නැහැ. අපි ඕවා යන්නේ යන්නේ නැහැ. විශේෂයෙන්ම මේ සම්බන්ධ අවධානය යොමු කරන්න සිද්ධ වෙලා තියෙනවා. මම හිතන්නේ සමන්දියෝ සමන්දියල වැඩ ඉන්න නිසාත් පත් වෙලා තියෙනවා. වැඩ ඉන්නවද නැද්ද කියලා අපිට සැකයක් තියෙනවා. මම යන්නේ වැඩලා දන්නේ නැහැ. දෙයියෝ කෝප වුණා. මේ ගංගාතුර මේ සල්ලි තියද්දි මේ කළුත් ඇරියා කලේ නැහැ. මම අපි විශේෂ අවධානය යොමු කළා. මම හිතන්නේ මේනකොට ලක්ෂ 100ක් විතර මේ ගොඩනැගිලි හදලා අලුත් වැඩේ කරන්න යනවා. චම්පික රණෝක එමෙතුමා මම හිතන්නේ මෑතකදී මේ ලක්ෂ 100 මුදලෙන් කොටසක් දීලා දැන් අලුත් වැඩේ කරගෙන මම හිතන්නේ. මේ දේවාලේ ආදායම මොනවානවත් දන්නේ නැහැ. ආදායම තියනද කියලා හොයන්න අමාරු. මැණික් ආදායම විශාල වශයෙන් තියෙන්නේ. ඉතින් මේවා මොනවානවද කියන එක අපිට කියන්න දන්නේ නැහැ. නමුත් සමන්දියන්ගේ දේවාලේ රැකගන්න කටතුරු කිරීම මම චම්පික රණෝක ගරු එමෙතුමාට විශේෂ අවධානය යොමු කරන්න කැමතියි. ගරු නියෝජ්‍ය කාර්ය සභාවතුනි, ඒ වගේම මම කනගාටුදායක තත්ත්වයක් උනා කියන්නට ඕනි. හැකී රස්සවල් නම් මගේ දෙන සමහර අමාත්‍යාංශවල ලබා දෙනවා. අපි පසුවිලවන්තු මගේ ආණ්ඩු පක්ෂයේ සියලුම ඇමතිවරුන්ට අපි ගැනත් විශේෂ අවධානය සිදුනොත් හොඳයි. මේකට මගෙන වරදවා හිතන්නපා. අපි හැමදාම යහපාලනය අරස කළා. අපිටත් පසුබිල මන්තුන්න මේකට අවධානය යොමු කරන්න. මොකද පහුගිය රජයේ දිනවන ජනාධිපතිතුමා දිනවන්නට මං හිතන්නේ රත්නපුරසි අපි තරම් වෙහෙස මිනිසු නෑ. ඉතාම භීෂණකාරී තත්ත්වයක් තිබුණා. අපේ කාර්යාලය කැඩුවා. දැන් මේ ආණ්ඩුවේ නෑ මෙතුරු සම්බන්ධයෙන් අපිට මේ පැක්ෂින් තියන් දුන්නේ. නමුත් ඉතා ජයග්‍රහණය කණිතුමා අපි අතිවිශේෂ කැපීමක් කළා. අපි ඉතාම මේ ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා යන නිසා තමයි මෙච්චර මොන පස්ස අභියෝග තිබුණා තාර්කික මොන තත්ත්වයේ තිබුණත් මේ තරම් අපිට ඉස්සරහට මේ රජය ගිනන්න පුළුවන් වෙලා තියෙන්නේ. අපි ඒක ඉදිරියට අපි ආර්ථික කරන අපි ආර්ථික කරනවා. නමුත් පසුබිල මන්ත්‍රීවරුගෙනත් විශේෂ අවධානය යොමු කළොත් හොඳයි කියන තැන කරු මේ මන්ත්‍රීවරට කියන්න ඉස්සලා තියෙන්නේ. ඒ වගේම රත්නපුර නගරයේ අධිවේගී මාර්ගය මම දන්නේ මොකක්ද වෙලාගේ තියෙනවා. කිසිම ක්‍රමවත් වැඩපිළිවෙලක් නැහැ. පහුගිය කාලේ ප්‍රේමලත ජනාත්මා රත්නපුර නව නගරය හැදුවා. වෙළඳ නගරයක් හැටියට මම හිතන්නේ රත්නපුරේ තාම දිනු තත්ත්වයක් පත් වෙලා නැහැ. රජයේ කාර්යාල සංකීර්ණ ඔක්කොම එක තත්ත්වයක ගන්න කටයුතු කරන්න කියලා අපි යෝජනා ඉල්ලලා තියෙනවා. වෙළඳ සංකීර්ණ හදන්න කියලා ඉල්ලලා තියෙනවා. කළුගඟ යටන යෝජනා කරන කියලා අපි ඉල්ලීම් යොදලා තියෙනවා. කාලයක් අපි මං හිතන්නේ යෝජනා කරන මේ විරුද්ධ වුණ අපේ පක්ෂේ පවා ඉදිරියේදී මං හිතන්නේ මේ සඳහා විශේෂ වැඩපුළක් යෙදුවොත් හොඳයි සෑම දාමගම් අත දැන් බලන්න මැයි මාසේ පටන් ගත්ත ගංගරතු තුන් පාරක් මේනකොට ආවා ඊ වෙනකොටත් වහිනවා අද වෙනකොටත් වහිනවා සම්පූර්ණ ජන ජීවිතය මං හිතන්නේ රබර් කර්මාන්ත කරුවන්ගේ මැණික් පතල්කම් කරුවන්ගේ තේ කර්මාන්ත කරුවන්ගේ දළුමිල ලැබුණාත් මං හිතන්නේ කරන්න අපහසු වර්ෂානිත ඉතින් මේකට අපි විශාල වැඩපිළිවෙලක් යොදන්න ඕනේ පතල්කම් කරුව ආරසා කරන්න ඕනේ තේ කර්මාන්ත කරුව පිළිසික ආරසා කරන්න ඕනේ රබර් කර්මාන්ත ආරසා කරන අපි කතා කළා ඉතින් ඉක්මනට වැඩපිළිවෙලක් යොදන්න කියලා මම විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා අපේ නියෝජක අපේ ගරු මණ්ඩලතුමාගේ මේ සම්බන්ධ අදාළයට යොමු කරන්න කියලා මම විශේෂයෙන් මැට්ටවතින්ම මංගල සමරිති මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙනවා අපේ රෝහල් රටට මං හිතන්නේ රත්තරන් මහරොල්ල දිනු කරන්න විශාල මුදලක් වෙන් කළා තිබුණා ඒ වගේම උසාවි සංකීර්ණ විශාල මුදලක් වෙන් කළා තිබුණා මොකද නායන ස්ථාන කොහෙලද නායයිද කියන්න බෑ ඒකත් ඉතා ඉක්මනින්ම
දැන් අවසන් කරන්න
හරි ඉතා ඉක්මනින්ම ඒ මුදල් වෙන් කිරීම සම්බන්ධව ස්තුතිවන්ත වෙමි නැවතත් පසුපෙළ මන්ත්‍රීතුමාලා ගැන අපේ සියලු මැතිවරු සියලු ඇමතිවරුන්ට කොටසක් ඉන්න අපිට සාධ්‍ය දෙන්න ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීතුමා ඇමතිතුමා අපි කියන අවධානය යොමු වෙතයි බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම අතිගරු ජනාධිපති අගමැතිතුමා අපේ මුදල් ඇමතිතුමාත් මේ ඉදිරියට කටයුතු කරන්නට රජයට කටයුතු කරන අපේ රජය ආරක්ෂා කිරීම අපේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කරමින් බොතුමාට ස්තුතිවන්ත වෙමින් මා නිහඬ වෙනවා
හොඳයි බොහොම ස්තුතියි